ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසේ ධර්ම සාකච්ඡාවල දෙවෙනි දවසේ ඉතින් ඒ සඳහා ධර්ම සාකච්ඡාවට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා. ඒ අනුව අපි සාකච්ඡාව පටන් අරගෙන කරගෙන යනවා. කරගෙන යන අතර වාරේ කාට හරි වෙන නැගිය යුතු දැනගත යුතු ප්‍රශ්න ප්‍රකාශන ප්‍රස්තිනෝ නම් සභාවෙන් නගන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ සඳහා සූදානම් කරලා තියෙන මයික්ස් පාවිච්චි කරන්ඩ මේ වාර්තාගත වීමේ පහසුව සඳහා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක මම යනවා පළවෙනි ප්‍රශ්නෙට. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ධර්මපස ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන්ද බල ධර්මයන් වශයෙන්ද අපතුල ඇති කරගත යුතු බව ස්වාමීන් වහන්සේ කරන ලද දේශනාවේ සඳහන් වුණා. එකම ධර්මයකින් දෙආකාරකින් අපතුල ඇති කරගන්නේ කෙසේද යනු පහදා දෙන සීක්වා. මේක ඇත්තටම මේ සතිය එහෙම ගත්තොත් අට පොලක සඳහන් වෙනවා. සතිය සතිපට්ඨාන වශයෙන්, ඉන්ද්‍රිය වශයෙන්, බල වශයෙන්, බොජ්ජංග වශයෙන් සහ මාර්ගාංග වශයෙන් වීඩියෝ ගත්තොත් නව පොලක සඳහන් වෙනවා. ඉතින් මේ දෙකක් පිළිබඳ ප්‍රශ්න අහන්නේ මේ නිත්‍ය සංඥාව නිසායි. මේ ධර්ම ඔක්කොම පෙරලෙන දේවල්. පෙරලෙනකොට හැම එකම එකින් එකට එකින් එකට මාරු වෙන ගතිය තියෙනවා. ඒ නිසා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එකම ධර්මයේ වැඩිම සඳහන් වෙන්නේ වීරිය. ඒක නව පොලක සඳහන් වෙනවා. ඊගාඩ සඳහන් වෙන්නේ සතිය. ඒක අට පොලක සඳහන් වෙනවා. ඒ නිසා මේ එකම ධර්මයක් දෙආකාරකින් අපතුල ඇති කරගන්නේ කෙසේද යන පහදා දෙන සේක්වා. මේක අපි ධර්ම දේශනාවේදී ක්‍රමක්‍රමයෙන් ඉදිරියට සාකච්ඡා කරනවා. මම මේ වෙලාවේ කිරුවේ නිකන් හුදු මතක් කිරීමක් විතරයි. මේ මොනම දෙයක්වත් ස්ථිර නිට්ටය කියන සංඥාවේ හිටියොත් ධර්මය අවබෝධ කරගන්න අමාරුයි. ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා. හැම දෙයක්ම පරිණාමයටපත් වෙනවා, විපරිණාමයටපත් වෙනවා. ඒ විපරිණාමයටපත් වීමේ මූලිකාංගය තමයි ආනාපාන සතිය විපරිණාමය. ආනාපාන සතිය විවරණාම යනකොට සද්ධාවත් විපරිණාමයටපත් වෙනවා. වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඒ නිසා හැමදාම අපි භාවනා විදි අලුත් දේවල් ඉගෙන ගන්නවා. අලුත් ආකාර, අලුත් සටහන්, අලුත් ප්‍රඥප්ති. මේ හැම එකටම විවෘතව යන්න ඕනේ. මේ නමුත් අපි අර ඉස්කෝලේ ඉගෙන ගන්නකොට එක දෙයක් දන්න ඒක එහෙමමයි කියලා අල්ලගත්තට පස්සේ ඒක ස්ථිර සංඥාවක් ඇති වෙනවා. ඉතින් මේ නිත්‍ය සංඥාව කඩන්න තමයි භාවනා කරන්නේ. මොනම දෙයක්වත් නැහැ නිත්‍ය. ඒ ඕනම ධර්මතාවයක් පෙරලෙන සුළු ගතිය තියෙනවා. ඉතින් අපි ධර්ම දේශනාවලදී මතු කරගනිමු මේ ප්‍රශ්නෙට ගැළපෙන විදිහට කොහොමද මේ ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් බවට පත් වෙන්නේ කියලා. ඊගා ප්‍රශ්නෙ තමන් යනවා. ගරුතර ස්වාමීන් වහන්සේ, ද්වේමේ අන්තය යන ධර්ම ශ්‍රවණය කිරීමෙන් යෝනිසු මනස කාර්ය යයි ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවේ දේශිතයි මධ්‍යම එයි මධ්‍ය කුමන ධර්මතාවයක්ද පවතින්නේ මජ්ක්‍ධිමා පටිපදා යන්නද? ද්වේමේ අන්තය යන ධර්ම ශ්‍රවණය කිරීමෙන් යෝනිසු මනස කාර්ය කාර්යන් යයි අද්වේ මේ අන්තයන ධර්ම ශ්‍රවණය කිරීමත් යෝනිසෝ මනසකාරක් යයි ඔබ වහන්සේ ඊයේ රාත්‍රී ධර්ම දේශනාවේදී දේශිතයි. එහි මධ්‍ය කුමන ධර්මතාවයක්ද පවතින්නේ? මජ්ක්‍ධිමා පටිපදා යන්නද? ඇත්තට මේ ද්වේමේ භික්කවේ අන්තයන වේක ධර්ම ශ්‍රවණය කිරීමේ යෝනිසෝ මනසකාරයටත් වඩා ද්වේමේ භික්කවේ අන්තා කියනකොට සුත්තමේ ඥානය වැඩෙනවා කියන එකයි මට කියන්න වෙලා තිබුණේ. ඉතින් ඒක මේ අවබෝධ කරගෙන තියෙන්නේ ඒක මේ යෝනිසෝ මනසිකාර කියන වචෙන් දාන ඉතින් යෝනිසෝ මනසිකාරට වක්‍රාර්ථයෙන් වක්‍ර උදව් නොවෙනව නෙවෙයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රේ පටන් අරගන්නේ අතහල යුතු ගොරෝසු අන්ත දෙක දක්වලා ඊට පස්සේ උබවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා කියලා චක්කුකරණී ඥානකරණී මේ අන්ත දෙක දැන් පෙන්නලා මේක යන්න එපා. මේ දෙක නැතුව මධ්‍ය ප්‍රතිපදාවේ යන්න කියලා පෙන්වන්නයි දැනට දාන්න ගොරෝසු ප්‍රකට වැරදි අන්ත දෙක පෙන්වනවා. හැබැයි වැරදි අන්ත දෙක පෙන්වන්නේ ඒක නාස්තික මුන්දෝත්සාහය කරන කෙලෙස් වලට උදව් කරන්නේ නෙවෙයි. ආස්තික දෙයක් පෙන්වන්න සාපේක්ෂ වශයෙන් ඉසල නරක පෙන්නලා ඒ දෙක නැතිවීමෙන් ලැබෙන ඒ දෙක දුරු කිරීමෙන් ලබන මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන ආනිසංශ පෙන්වන්නයි මේ අන්ත දෙකේ ආදීනව පෙන්වන්නේ. ඒ නිසා මේකේ අන්තිමට අහලා තියෙනද මජ්ක්‍ධිම ප්‍රතිපදා යන්නද කියන එක ඔව් කියලා වෙනවා. ඒකටම කියන්න පුළුවන් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. එහෙම නැත්නම් මේ රූප ගැන බලනවන ආපෝ ධාතුවේ තියෙන වැගිරෙන පිටු කරන දෙක අන්ත දෙක තීජෝ ධාතුවේ තියෙන උණුසුම සිසිලස අන්ත දෙක මෙව නැති අවකාශ ධාතුවේ ওই කිසිම අන්තයක් නැහැ මැද තියෙන වේදනා බලනකොට සැප දුක් දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනාව আদি වශයෙන් හැම ස්කන්ධයකම අන්ත දෙක පෙන්නවා මැද පෙන්නේ ප්‍රති එක උපාදාන ස්කන්ධ වල එක එක හැටියට මේ අන්ත දෙක සහ මැද සවිස්තර දේශනාවක් කරනවා. මම හිතන්නේ අපි මේ අරගත්ත සූත්‍රයේදී කොටිකාම සූත්‍රයේදී අපි අල්ලගෙන තියෙන දැනට රූප ස්කන්ධය පිළිබඳව ඒ එක එකක් ස්කන්ධ පිළිබඳව කතා කරනකොට අපිට මේ අන්ත දෙක සහ මැද පිළිගන්න සිද්ධ වෙනවා. රූප ස්කන්ධය නැත්නම් ආස්වාස ප්‍රසවාසයේ අන්ත දෙක තමයි මැදයි මුල ආස්වාසයේ මැද සහ ආස්වාසයේ මුල අන්ත දෙක වශයෙන් සලකනවා. ආස්වාස ප්‍රසවාසයේ අග දැකීම ආස්වාසයේ අග දැකීම සහ ප්‍රසවාසයේ අග දැකීම මැද්‍යම් ප්‍රතිපදාව වශයෙන් තමයි මේ මජ්ජි සූත්‍රයේදී සඳහන් කරලා තියෙන එක. මම හිතන්නේ ධර්ම දේශනාදිත් මම මතක් කරයි කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ මට භාවනා කරන අවස්ථාවේදී සිත විහිරෙන අතරම නිතර ඉරියව් මාරු කිරීමට සිදුවේ. වේදනාවන් නිසා ඒට ඔබ වහන්සේගෙන් උපදේශයක් පතමි. එදින මේ මම හිතනවා මේ පර්යංක භාවනාව තමයි මේ භාවනාව කියලා සඳහන් කරලා තියෙන්නේ. මේ කියන කෙනාට සක්මනේදී කොහොමද මේ වැඩ කරන්න කියලා කිව්වොත් මට පුළුවන් උත්තරේ වාගා. සක්මන් භාවනාදී ඔය කියන විදිහට හිතට විසින ගතිය තියෙනවද? නිතර ඉරියව් මාරු කරන්න හිතෙනවද? ඔය කියන විදිහට වේදනාව තියෙනවද කියලා බැලුවොත් හුඟක් වෙලාවට වෙනස් උත්තරයක් ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න කරන කෙනාගේ මනස හිතිනවා මට කරුණා කළා මේ සක්මන පිළිබඳව කියන්නේ. එතකොට අපිට ඒකෙන් උත්තරයක් හොයන්න පුළුවන් කියලා.
මේ ප්‍රශ්නේ ඇදුවේ සක්මන් වෙලාවේදී නම් මට වේදනාවක් දැනෙන්නේ නැහැ. වැලි වල වැලි භාවනා කරනකොට එරීමක් ඒකම යටිපතුලේ දැවිල්ලක් වාගේ ඇතිවීමක් තමයි තියෙන්නේ. එනවත් දෙපයෙන් නම් සැහැල්ලුයි. සහල්ුවෙන් ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. සිතුවිලි නම් ඒ සක්ම භාවනාවේදීත් විසිරෙන ගතියක් තමයි තියෙන්නේ. ඉරියව් මාරු කරන තැන වුමනා කරන්නේ නැහැ. සක්ම භාවනාවේදී
හිත විසිරෙන ගතිය වැඩිපුර තමන් අත්දකින්න සක්මන් කරනකොටද පරියන්කිනකොට?
සක්මන් කරනකොට
පරියන්කිනකොටත් වැඩිය හිත විසිරෙන ගතිය තියෙනවා. එතකොට මේ විසිරෙන හිත අතීතයට යන එකක්ද අනාගතයට යන එකක්ද ආසාවල් නිසා එන එකක්ද තරහාවක් නිසා එන එකක්ද හිත තමන්ට තේරෙන්නේ නැතුව විසිරෙන ගතියක්ද නැත්නම් හිත හැංගෙන ගතියක්ද විසිරෙන ගතිය හැංගෙන ගතිය අතාරෙමු. මේ ආසාවල් නිසා පිට යනවද තරහාවල් නිසා පිට යනවද අතීතය නිසා පිට යනවද අනාගතය පිට යනවද කියලා ආරේ ගත්තොත් මොන විගේ ආරයක්ද පේන්නේ හිත විසිරෙන
හිත? අනාගතය ගැන තමයි සාමාන්‍යයෙන්
අනාගතය ගැන සැලසුම්.
ඔව්.
එතකොට මේක සාමාන්‍යයෙන් කියන අනාගතයේ පිටිබඳ සැලසුම් කිරීම තරුණ වයසේ ඉන්න පිරිසට සහ බටහිර සංකල්පවල ඉන්න කට්ටියට වැඩි ගැණා කි ගැණුන්ට යන්නේ නැහැ තමයි. ඒ ඉතින් අනාගතයේ ගැන මනගෙතේ මිනි පෙට්ටිය ගැන තමයි
පෞද්ගලික ජීවිතය ගැන මේ අනාගතය ගැන කියලා කියන්නේ.
ඔව්.
සාමාන්‍යයෙන් මම සමේදිත් අස දෙදිත් මේ වගේ භාවනා වැඩසටහන් වගේ දේවල් වල යෙදෙනවා.
ඒ කියන්නේ භාවනාවේ ප්‍රතිඵල ඉදිරියට ගන්න තියෙන වගේ අදහසක්ද?
ඒ
ඒකදී හිතන්න තියෙන්නේ ඒක මේ ප්‍රාර්ථනා කරපමණින් ලැබෙන්නේ නැහැ. බුදුජානකගේ දේශනා තියෙනවා නකෝපණී තම්බික්කවේ ඉච්චේව පත්තබ්බං කියලා. මානේ කැමැත්තකින් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒකට අවශ්‍ය හේතු සම්පාදනය කරන්න. නැත්තම් කැමැති උච්ච පමණින් ඉච්චේ කියලා කියන්නේ කැමැත්තට කැමැත්ත පමණින් මොකුත් ලැබෙන්නේ නැහැ. ඒක බලාපොරොත්තු වෙලා බෑ. ඒ නිසා හිතන්න තියෙන්නේ මේකයි මට බාධා. අනාගත පිළිබඳව මට මෙන්න වේවා කියලා කල්පනා කරනවා ඇති වැඩක් නැහැ. කරන්න තියෙන්නේ ඒ වෙනුවට සතිය පවත්වා
එහෙනම් මේ වෙනතර වෙලා ඉතින් එහෙම නැවත සැරයක් මේ භාවනාව තියදෙනවා. ඒ පිටුලියාපුවම මේ සක්මන නවත්තලා මම මේ
මෙඩෝ කරනවා. ඒකත් එක උපදේශයක්. සක්මන් කරනකොට හිතවිලි බහුල වෙනම නම්
සක්මන් නතර කරලා හිටගෙන ඉන්නේ කියලා. හිටගෙන හිතනවා 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 කියලා මෙනෙහි කරනවා. මොකද සක්මන් කරන්න හිතණ්ඩයි යොත් අර සක්මන් කිරීමට වෙන අල්ලපනල්ල හිතවිලි වැඩි වෙනවා. ඒ නිසා කියනවා හිතවිලි බහුල වෙනවා නම් පාලනය කරගන්න වැඩි විදියට සක්මනේ හිටගෙන හිතනවා 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 හිත පිට යනවා හිත පිට යනවා කියලා මෙනෙහි කරන්න කියලා. ඒක ලෙල එක කී කර වුණාට පස්සේ මම සක්මන් කරන්න
කියලා. එහෙම කරනවා
නම් ඒක ඒව ඇතරම මේ තියෙන කාණිතික පරියන්කේදී වේදනා ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්නේ සක්මනේ. හොඳට සක්මන් කළා කියලා වාඩි වෙච්චාම වේදනා එනවා අඩුයි. ඒ නිසා හොඳට සක්මන් කළා බලන්න. ඊට පස්සේ පරියන්කයේදී හිත විසිරෙන ගතිය එනවා නම් ගණනා ක්‍රමය කියලා එකක් තමයි කියන්නේ. ගණන් කරන ක්‍රමය කියලා කියන්නේ ආනාපානෙද කරන්නේ. ඔව් ආනාපාන කරනකොට හිත විසිරෙන්නේ නැතුව සිද්ධ වෙන ආනාපාන ගණන් කරන්න
කියනවා.
ආශ්වාසයි ප්‍රශ්වාසයි එකයි. ආශ්වාස ප්‍රශ්වාස දෙකයි. ආශ්වාස ප්‍රශ්වාස තුනයි. හතරයි පහයි. එතෙන් දිහිතවිල කණන් ආයකට එනවා. ඉතිවිල කාවේ නැත්නම් 8ට යනවා ආයකට එනවා. 8ට යනවා ආයකට එනවා. මේ ගණන් කරන ක්‍රමයේ යනකොට සාමාන්‍ය තද බල මේ හිතවිලි නෙවෙයි නම් කඩා ගන්න පුළුවන්. ඒ නිසා ගණනා ක්‍රමය කියලා මේකට කියනවා. කුසනා, තපනා, ගණනා, අනුබන්ධනා කියලා අපි ඔය අටුවාවේ ක්‍රම රාශියක් පෙන්ලා දීලා තියෙනවා. ඒකෙදි ගණනා ක්‍රමය දෙන්නේ මේ හිතට වැඩ වැඩි කරන එක. අර අර මොන ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරනට අමතරව ඉලක්කම ගණන් කරනවා. ආස්වාද ප්‍රසවාස එකයි, ආස්වාද ප්‍රසවාස දෙකයි, ආස්වාද ප්‍රසවාස තුනයි කියලා ගණන් කරනකොට ගණන් කරනකොට ඒකත් හුඟක් දුර යන්න එපයි කියන 8ට ගිහිල්ලා ආයකට එන්න තියෙනවා. ආයකට එනවා ආයකට එනවා. ඔම රවුන් දෙකක් තුනක් ගමන් කරනකොට ගණන් ගන්න හුඟක් කලට අඩු වෙනවා. මම හුඟක් වෙලාවට මම අර ප්‍රශ්නේ අහුවේ ඔය හිත විසිරෙන එක, ඉරියව් වෙනස් කරන එක, වේදනා ප්‍රශ්න හුඟක් අඩුයි පරියන් සක්මනේ. සක්මන් කරන වෙලාවදී කරගෙන කරගෙන යනකොට අර හොඳට පොළවේ පায়ে වදින එක බලබල යනවනම් එහෙම හිත දුවන ගතිය හුඟක් අඩු වෙනවා. නමුත් මේ කට උත්තරේ හැටියට කියුනේ සක්මනේදී හිත විලිනවා වැඩි කියන එක. ඒ නිසා හොඳට බලලා අනාගතය පිළිබඳ හිත විලි කියලා දන්නවනේ ඒක ලොකු තමන්ම තමන් හොයා ගැනීමක් හොඳ දෙයක්. ඒක බලලා මේ කැමැත්ත පමණින් හරියන්නේ නැහැ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ සත්‍ය වැඩි කරගන්න එකයි. ඒක හිතට සුතමේ ඥාන වශයෙන්, චින්තාමේ ඥාන වශයෙන් වද්දා ගන්නවා. ප්‍රාර්ථනා කරපමණින් ලැබෙන්නේ නැහැ ප්‍රතිඵල. කල යුත කරන්න ඕනේ.
සමිනාද මම මේ ආනාපාන සතියේදී දැන් මගේ හුස්ම රැල්ල නොදැනින් තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒත් ඉතින් ආනාපාන සතියේදී කිටුම කරගෙන යනවා නේද?
අවුන නොදැන තත්ත්වයටපත් වෙලා තිනෝ?
එහේ.
ඔව්.
මේ කොටත් ආනාපාන සතියෙම ඉස්ත්‍රිත් කරවන්නේ
ඉස්සන. ඔය එතකොට මේ තමන්න දැක දැනදන ගොරෝසු ආනාපානයේ සිුම් වෙන බව පේනවනම් මතක තියාගන්න ගොරෝසු එකට වැඩිය ආනාපානට වැඩිය හොඳයි සිුම් ආනාපානේ. සියුමානපාණ්ඩ වැඩි හොඳයි අතිසියුමානපාණි අතිසියුමානපාණ්ඩ වැඩි හොඳයි නොදැනේ නානපාණ. එකකින් එකකින් ප්‍රතිස්ථාපනය කරගෙන ප්‍රතිස්ථාපනය කර කර යන එකයි කියන්නේ. ඒකල ගිහිල්ලා බලන්න කිසිම අරමුණක් එල්ලයක් නැහැ. ඒත් හිත දඟලන්නේ නැත්තම්. අරමුණ කෙල්ලිලා හිතේ හිත අරමුණක් නිමිත්තක් සංඥාවක් නැතුවත් නොසලී ඉන්නවා නම් ඒක ඊට වැඩිය හොඳයි. ඒ නිසා ගොරෝසු වෙනකොට මේක සියුම් කර ගැනීමට දිගක් වෙලා බලائیں۔ සියුම් වුණාට පස්සේ අතිසියුම් කිරීම සඳහා ඒ විදිහටම යනවා. අතිසියුම් වුණාට පස්සේ මේක නොදැනී යන කම්ම යනවා. ඉතින් එහෙම තියෙන කෙනෙක් කොහොමද මේ හිතේ හිත විසිරෙන ගතිය වැඩි කියලා චෝදනා කරන්නේ? දෙකක් මේ කතා කරන්නේ. ඒ කියන්නේ
ඒ වෙනකොටත් එනවා ඒක විසිරීමක් වේවාගේ වෙනවා. ඉතින් ඉතිසිලි උඩට යamak වැඩි කර භාවනාවෙන් පිටට යamak වෙනවා.
නෑ එහෙම යන්නෙම නැතුව නතර කරන්න බෑ. නමුත් එහෙම ගියත් Tamanḍa පුළුවන් නම් ආනාපානේ සිහුම් කරන යන පැත්තට යන්න ඒක ලොකු ජයක්
නෑ. ඒ අපව ගන්න පුළුවන්.
එච්චර. එතකොට අර හිත පිට යනවා කියලා නිකන්වත් කියන්න එපා.
හිතට
ගැනන බොහොම හොඳ හරි සෝක් ඔය හරි හොඳයි කියලා හිපිටාත ගාන්නේ අනේකයි
තියෙන්නේ.
නරක දේවල් කියන්නේ යන්න හොඳ නෑ. මොකද හිත දැම්පත් වෙනවා කියලා කියන්නේ ලොකු එකලසක්. ලොකු දේවල් වල පළගස්මක්. එතකොට ඔය හිත හිපිට යනවා වගේ ගොරෝසු ගති ගොඩක් අඩු වෙනවා. ඒකත් බලන්න ඕනේ හිත තැම්පත් වීම සඳහා තැම්පත් වෙච්ච වෙලාවක ආසන්නෙන් බලපාපු කාරණා ටික තේරුම් අරගෙන ඉව නැවත නැවත සපෙලා දීලා පුළුවන් තරම් හිත සංසිද්ධ වෙන පැත්තට යනකොට මේ ඒකේ රසය දන්නවනම් විසිරෙන හිත නිකම්ම ලැජ්ජාවටපත්
වෙනවා.
විසිරලා කෙලස්නේ. දැන් අපි ඊගාව ප්‍රශ්නට යනවා. එන්න. සක්මන් භාවනා කිරීමේදී පය ඔසවනවා, තබනවා වෙනුවට
උකුල්ලේ සිට පාදඇඟිලි දක්වා දිග ඇරෙනවා නැමිනවා දිහා බලමින් අට්ටික සංඥා සක්මන් භාවනායේ යෙදුනට කමක් නැත. යෙදුනට කමක් නැත ගරු ස්වාමීන් වහන්සේ මේ භාවනාදී හිත එකතන් වූ විට ඇටසැකිල්ලක් ඇවිදිනවා වගේයි සමහර වෙලාවට පේනවා. පේනකොට කමක් නැද්ද? මේ ගැන ඔබ වහන්සේගේ හේතුව පහදා දෙන්න. එච්චි මේක ඇත්තටම මේ මට මෙතෙන්දයි ගෙනියන්න වෙන්නේ භාවනා කරනවා කියලා කරන දෙයි භාවනාදී තමයි සිද්ධ වෙන දෙයි. හිතලා කරන දේ සහ සිද්ධ වෙන දේ දිහා බලනකොට සක්මන් කරන වෙලාවේදී වම දකුණ වශයෙන් පොළවේ ගැටීම තමයි කළ යුත්තේ. ඒක ඉතින් හොඳටම මම පළවෙනි දවසේ උපදේශ පන්ති දුන්නා. එහෙම කරගෙන යනකොට වම තියෙනවා දකුණ තියෙනවා බලහන යනකොට ඇට සැකිල්ල මේ ඇටේ වැඩ පිළිවෙල පෙනුනට කමක් නැහැ. ඒක බලන්න භාවනා කරන්න එපා. මම දන්නේ මේක මම මට කොහොම කියනවද කියලා. කළ යුත්ත නම් වම දකුණයි. ඒක කරගෙන යනකොට මොනවා වෙනුණක් කමන්නේ. ඇට දැකිලි වෙනුණක් කමන්නේ, පිළිකුළු දැනුණක් කමන්නේ, කීබේ කර දෙන්නක් වගේ වැටුණක් කමන්නේ, ආයාසෙන් කරන්නක් වශයෙන් වැටුණක් කමන්නේ. එතකොට මේ කියන විදිහට උකුල් ඇටේ සිට පාදඟිලි දක්වා දිග ඇරෙනවා, නැමින දිහා බලමින් අට්ටික සංඥා ක්‍රමය යටතේ භාවනා කරන්න යන්න එපා. කෙරුණාට කමක් නැහැ. මම දැන් මෙහෙම කියනකොට තේරෙනවා. කලයුත්තේ වම දකුණ. ඒක කරගෙන යන්න. එතකොට මොනවා වෙන්නත් කම නැහැ. ඒකෙන් පිටපැන්න වෙන දේ මෙතන කරන්න ගියොත් මේ මට අමාරුයි උපදෙස් දෙන්න. ඒ නිසා ඒව පෙන්වන්නට කම නැහැ. ඒව කෙරුණට කම නැහැ. තමන් දැනගන්න මම මේ භාවනා දි කරන්නේ මේ දකුණ වම වශයෙන් කරගෙන යන එකයි. මුදුවට පෙර කරන ලද පෙර භාවනා අද්දකීම් නිසා අට්ටික සංඥා මතුවෙනවා නම් තමන්න වැටෙහෙන්න ඉඩ තියෙන මේ කකුල දිගේ ශක්තිය සම්ප්‍රේෂණය වෙන හැටි ඒක යෙදුනට අට්ටික සංඥා භාවනා කරන්න නම් ඒක පේන්න අරින්න තමන් නිතර වම දකුණ වශයෙන් තමයි ගෙනියන්නේ. එහෙම කරගෙන යනකොට ටික වෙලා ගියම නිකන් ඇට සැකිල්ලක් ඇවිදින වගේ දැනේ. නමුත් ඒ ඇට සැකිල්ල ඇවිදිනකොට උනත් ඔය වම තිනකොට වම කියලා දැනෙන ගැනීම දකුණ කිනකොට දකුණ දැනෙන දැනීම තියෙනවා නම් පැටලෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ භාවනා කර කර සංඥාවක මේ මනෝවිකාරක ලොකුට වෙලා ඉන්නවද කියලා අල්ලන්න බෑ. දැන් පොළොවේදී තිනකට මනෝවිකාරයක් නෑ. මේක හොඳටම තේරෙනවනේ. එනිසා භාවනා කරන්න ගියාම හුඟව දෙනෙක් මේ කොංගක් වෙන්නේ පරියන්කේදී ඇත්ත එක වහගෙන ඇද්දක අරගෙන ඉන්නට වෙන අඩුයි. නමුත් ඒ නිසා මට නම් තේරෙනවා කියන්න ඕන දේ වැටහෙනවද මන් දන්නේ. වම දකුණු වශයෙන් භාවනා කරනකොට අට්ටික වශයෙන් පෙන්ුණාට දෝෂයක් නෑ. හැබැයි ඒක දිගේ පිටිපස්සේ යන්න එපා. නිතරම වම දකුණ වශයෙන් කරගෙන යන්න. එතකොට සම්පූර්ණ ඇටසැකිල්ලක් ඇවිදිනා වගේ පෙනුණා දෝෂයක් නෑ. තමන් බලන්න ඕනේ මේ වම තිනුනොට වම දැක ගන්න පුළුවන් ගතිය. දකුණ තිනුනොට දකුණ දැනෙන ගතිය තියෙනවනම් පැටලෙන්නේ නෑ. එහෙම නැත්නම් හිතවිලි, එහෙම නැත්නම් චින්තාමේ භාවනාවක් වෙනවද ප්‍රත්‍යක්ෂදී කියලා අල්ලන්න මාරුකම් නිසායි මම මෙහෙම මොනවද මේ පිරිසුදු කිරීමක් නිවැරදි කිරීමක් කරලා දෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය බලන විට මුල මැද අග යනු ආශ්වාසය කරන විට වායු ගෝලයේ සිට ශරීර අභ්‍යන්තරයට වායු ධාරාව ගමන් ගන්නා ස්වභාවයේ අනුවද මෙම මුල මැද අග ලෙස බලන්නේ යන්න පැහැදිලි කර දෙන්නේ නම් කාරණික වෙමි. ඇයි මේක ඇත්තටම මේ අර ප්‍රායෝගික කරන්න ගියාම নানা ප්‍රකාර ප්‍රශ්න මතුවෙන නිසා ප්‍රශ්නේ සාධාරණයි. මම දෙන්න මෙහෙම නිදර්ශනයක්. එතකොට බලමු තේරෙයිද කියලා. තමන් කල්පනා කරුවොත් නමං ගේට්ටුවක ඉන්න මුරකාරයෙක් කියලා. කාවල් කාරයා. ගේට්ටුවේ ඉන්න වොචර්. එතකොට ඒ ගේට්ටුවෙන් පෙරහැරක් ඇතුළට එනවා. එතකොට එයා තමන් ගේට්ටුවේ ඉඳගෙන මේ ඉස්සල්ලාම කසකාරය ඇතුණා කියලා මුල දකිනවා. ඊට පස්සේ දිගට පෙරහැර ගිලා අන්තිමට උන රන්දෝලිය ගියාට පස්සේ පෙරහැර ඉවරයි. එතකොට මේ මුල, මේ මැද, මේ අග කියලා දකිනවා. ඒ වගේ හුස්ම ධාරාව ඇතුළට යනකොට වැදීම පටන් ගන්න පළවෙනි තැන තිබු මුල. ඊට පස්සේ නාස්පුඩු පුරවාගෙන ගිහලා ඉවර වෙන තැන අග. ඒකට මේ සමහර මේ නිදර්ශන වලින් තේරුම් ගන්න වැඩි නිසායි මම මෙහෙම කියන්නේ. නැවත මම ප්‍රශ්නේ කියනවා ආනාපාන සතිය බලන විට මුල මැද අග යනු ආශ්වාස කරන විට වායු ගෝලයේ සිට ශරීර අභ්‍යන්තරයට වායු ධාරාව ගමන් කරනා ස්වභාවය අනුවද මෙම මුල මැද අග බලන්නේ යන්න පැහැදිලි කර දෙන්නේ නැහැ කරුණික වෙමි. ආනාපාන සතිය බැලීමෙන් රාග ද්වේෂ මෝහ හිතේ නිවත්වන්නේ කෙසේද යන්න පැහැදිලි නොමෙත ඒද පහදා දෙනෙමින් අයදිමි මෙච්චිතින් අයදිමි අපි හිතමු ආශ්වාස වාතයේ වැඩ කරන වෙලාවේදී ඇතුළට යන වෙලාවේදී
තමන් ආස්වාසේ බව ප්‍රස්වාසී නොවන බව සද්දයක් වේදනාවක් නොවන බව හොඳට දන්නවනම් ඊන ආස්වාසේට ආශාවක් ඇති වෙන්නේ නැහැ රාගයක් පහළ වෙන්නේ නැහැ මේ ගන්න හුස්මට රාගයක් පහළ වෙන්නේ නැහැ අනේ නොදකින් මේක කියලා තරහක් පහළ වෙන්නේ නැහැ මේක ආස්වාද ප්‍රස්වාස කියලා කලකොල බවකුත් පහළ වෙන්නේ නැහැ ඒක රාග ద్వේෂ මොහොනේ කියලා ඕකට තමයි එහෙම නැතු යාවිල්ලා මේ මයි ළඟ රාගේ එහෙම නැහැ කියලා වතවන්ලා කතා කරලා එහෙම යන්න කවුරක්වත් හම්බෙන්නේ නැහැ එතන. තමන්න දේනුමේ බලන ආස්වාසයේ හුස්ම රැල්ලට රාසාවක් පහළ වෙනවද? ඒ බලන හුස්ම රැල්ලට ද්වේෂයක් පහළ වෙනවද? මේ ගන්න හොට පිට වෙන හුස්මද කියලා කලකොල භාවයක් පහළ වෙනවද? එහෙනම් රාග ද්වේෂමෝ තියෙනවා. මේ බුදුහාමතුරු අපිට දීලා තියෙන ආනාපානයේ හුස්මේ තරහක් පහළ වෙන්නෙත් නැහැ ආශාවක් පහළ වෙන්නෙත් නැහැ. ඉතින් ඒක අල්ලගෙන දිගටම හුස්ම දිහා බලන්නේ හිටියොත් මේ රාග නැති, ద్వේෂ නැති, මෝහ නැති චිත්තක්ෂණේ දිගට යනවා. අදහන් අමාරු කෙටි වේලාවකට විනාඩි 30ක් 40ක් විතර ඉඳලා බලන්න කොච්චර සාන්තියක් එනවද කියලා. ආන බාන විනාඩි 30ක් 40ක් ඉඳලා බලන්න කොච්චර සාන්තියක් එනවද මෙච්චර මේ කෙලෙස් සහිත ලෝකේ මෙච්චර චිත්තක්ෂණ ගාණක් මම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරව ගත කරා කියලා ඒ තේරෙන මට්ටමට එන්න ටික වෙලාවක් යනවා. පහුවෙනකොට නම් යනකොටම තේරෙනවා. දුවට හිතට වද්දා ගන්න ඕනේ. ඒ තේ නිසා මේ හිතා ගන්න බෑ. මේ මේ කාම ලෝකේ අපේ චිත්ත ප්‍රවෘත්ති රාගෙන් ද්වේෂයෙන් මොහයෙන් වින් කරන්න පුළුවන් කියලා. මොකද ඒ තරම්ම මේ ලෝකේ කාමේ තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මෝහ පටල සංසාරේ පුරාට බැඳිච්ච මෝහ පටල එක චිත්තක්ෂණයකින් කපනවා. සතිමත් එක චිත්තක්ෂණයකින් සංසාරේ පුරාට ආපු මෝහ පටල කපන්න පුළුවන් ආස්වාසේ ආස්වාසේ බව දැනීමෙන්. ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ බව දැනීම. වම තිනකොට වම තින බව දන්නවනේ. දකුණ තිනකොට දකුණ දන්නවා. ඊට පස්සේ යනකොට එනකොට කනකොට බොනකොට ඕනේ වැඩකදී කරන වැඩේ මුළු හදින් කරනවනම් එතන රාග ద్వේෂ මොහ නැහැ. හිතා ගන්න බැරි කෙනාම හිතනම් මට හිතන්න පුළුවන්. නමුත් මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. දිගට කරගෙන යනකොට ගමන්ඩම තියෙනවා. සෑහෙන ස්පාසුවක් සෑහෙන අර කෙලෙස්සල තියෙන දාහය දවන තවන පෙළන ගතිය නැතුව නිකන් කාන්තාරේ ගිය මිනිහා කෙම්බිමකට ගියා වගේ මේ කෙලෙස් නැති ප්‍රදේශයේ කුට්ටියක් අහුවෙනකොට තේරෙන්න පටන් ගන්නවා. ඊගා ප්‍රශ්නේ වායු රූපේ තේරුම් ගැනීමට ආනාපාන සති සූත්‍රයේ බොහෝසේ උපකාරී වුණා. පඨවි තේජෝ ආපෝ ධාතු පැහැදිලි කරන සූත්‍ර දේශනා මොනවාද? සතිපට්ඨාන සූත්‍රය සහ ගිරිමානන්ද සූත්‍රය අසාති වෙනවා. තේජෝ ආපෝ ලක්ෂණ ප්‍රධාන කරගන්නා සූත්‍ර දේශනා කීපයක් මතක් කර දෙනු මැනවි. ධාතු විභංග සූත්‍රය කියවන්නේ. එතනින් ගියාම රාහුල වාද සූත්‍රය ඒ සූත්‍රවල හරියට වෙන් කරලා සර්වචනාචාරිට පොඩි ළමයෙකුට අයන් නායන් කියලා දෙන්න වගේ විස්තර කරලා දෙනවා. ධාතු විභංග ඒ වගේම මට මේ වෙලාවේ මතක් වෙන එක මම කියන්නේ රාහුල වාද සූත්‍රවල 1111 මේක මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කරන්නේ. නමුත් මේ ධාතු ගැන හොඳ විස්තරයක් කතා කරනවා. ඇත්තට මේක පිළිබඳව වැඩි විස්තර නම් හම්බ වෙන්නේ ගොඩක් වෙලාවට අතු ආයුගයේදී. බුද්ධජනකගේ පින්වන් පෑවට අවුරුදු 1000කට විතර පස්සේ ලියන ලද පොත්වල ගොඩාක් මේක වෙන් කරලා එක එක ධාතුයේ ස්වභාව ලක්ෂණ රසපච්චපට්ඨාන පදට්ඨාන වෙන් කරලා හරි ගැසලා තිනවා කියුවා අභිධර්මයේ උගන්වනවා අභිධර්ම කාර්යෝ අවාසනාවට වගේ භාවනා කරන්නේ නැහැ. ඌව කටපාඩම් කර කර ඉන්නේ. ඒකල හිතනවා නිවන් දකි කියලා. එහෙම නැහැ පොතේ එහෙම කරලා තියෙන්නේ අරක මේ උස්කොළ පොතක ලියලා අර ගහන්න ගෑනු ඉල් කළ ගහන්නේ වගේ කහනේ ගහගෙන ඉන්න එකයි තියෙන්නේ. උස්කොළ පොතල ලයිස්තු ලියලා එහෙම කෙරුවා නම් නිවන් දකින්නේ නැහැ. ඒ නිසා වැටහෙනත් එකත් එක්ක තමයි යන්න ඕනේ. වැටහෙන එකත් එක්ක බණ අහමින් ධර්ම සාකච්ඡා කරමින් යනකොට දවසකට 1, 2, 3, 4 අපි 1, 2, 3, 4 ඉගෙන ගන්න වගේ ඉගෙන ගන්න පුළුවන්. කොහොමරි ඒකත් යන්න ඕනේ. සුතම ඥානයත් යන්න ඕනේ. භාවනාමය ඥානයත් එක්ක.
අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඉතින් භාවනාව ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මට පිටතට ඇත්තෙන් ප්‍රශ්නයක් ගැන කියන්නේ. ඔබ වහන්සේගේ දේශනාවේදී පහුගිය දිනක අපිට සඳහන් කළා ස්වාමින් වහන්සේට පූජා කරන එක සාසනයට පූජා කරපු දෙයක් ආහාරයක් උනත් සාසන මේ ස්වාමින් වහන්සේගේ දෙමෝපියන්ට කැපයි ගන්න අනික කාටත් කැප නැහැ. අපි දැන් මේ ඇවිල්ලා සාසනයට ආйти කෝප් වලින් වතුර බොන තේ බොනවා. ඒක තේකොළ හදාගෙන බොනවා. ඉතින් හාන්දුනේ ඒකේ අපිට ආනිසස් මොනවාද කියලා කියන්න.
නෑ ඒක තා ටිකක් අර අර මාතුකාට සම්බන්ධ හරීම කතා කරන විස්තරයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට සාංගිකයි කියලා පූජා කරපු දෙයක් කැපකාරයෙකුට දෙන්න පුළුවන්. පැවිද්ද අපේක්ෂා කරන කෙනෙකුට දෙන්න පුළුවන්. පැවිද්ද අපේක්ෂකයෝ කියලා අපි කියන්නේ. තමන්ගේ අම්මට තාත්තට දෙන්න පුළුවන්. ආරාමිකෝ කියලා ඇවිල්ලා සංඝයාගු ප්‍රස්ථානයේ සඳහාම කාලය ගත කරන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට සංඝයාට දෙන්න. එතකොට මේ ඔක්කොමලා පැවිදිවි කියලා හිතන් තමයි මං ඉන්නේ. ඕගොල්ලෝ කාලා ගෙදර යන හිතා හිටියට මගේ එහෙම අදහසක් නැහැ. මං හිතන්නේ උඹලා මේ නිස්සන් වනේ බත් කෑවොත් ගොයියෝ. ආයේ ඉතිපෙති කෑමක් එහෙම නෙවෙයි ඕක. ඒ දෙන්නේ මේ අර මාළුවාට ඇමක් දැම්මම බස්සේ ඇම විසි කරන්නේ මොනව ගන්නේ? මාළුවා පිටිම කොට ගන්නද? ඔය කාලා લેසිට ඒක එක පැත්තක උත්තර ඒක. අනිත් එක අපි මේ ගියේ පාර කෙරුවා මේ රිට්‍රීට් එකක් ඒකෙදි තිබුණා මේ පරිබ්‍රාජක ශාวก සූත්‍රය කියලා. ඒකෙදි ඒ පරිබ්‍රාජක ශාวกෙක් බුදුහමඳුගාවට ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ සුපටිපන්නයි කියනවා කොහොමද සුපටිපන්න වෙන්නේ? සුපටිපන්න කියන්නේ මේ ශාසයට මනාකොට නෑ සංඝයාගේ ගුණයක් නේ සුපටිපන්න කියන්නේ. සුපටිපන්නව භගවතෝ ශාวก සංඝෝ උජුපටිපන්නව භගවතෝ ශාวก සංඝෝ කියලා කියන්නේ සංඝ ගුණය. එතකොට අපි හිතන්නේ සංඝ ගුණයක් තියෙන ඉසබාපු සිවුර පොරෝපු උපසම්බදා වෙච්ච සංඝයා ළඟ කියලානේ. බුදුහාමුදුරුවෝ කියන්නේ සුපටිපන්න ගුණය කියලා කියන්නේ භාවනා කරන කියන අදහස විතරයි. සුපටිපන්නයි කියලා කියන්නේ රාගය දුරු කිරීමට, ද්වේෂය දුරු කිරීමට, මෝහය දුරු කිරීමට භාවනා කරන කෙනාට සුපටිපන්නයි කියන්නේ. මොකද ඒ භාවනා කරන්නේ? රාගය වඩන්නේ. එච්චරයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කට හොදලා කියනවා නාග ද්වේෂ මෝහ ප්‍රහාණය කිරීමට එහෙම නැත්නම් සංසාරේ බය දැකලා සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්න භික්ෂුව කියන නම පාවිච්චි කරනවා. භික්ඛු කියලා කියන්නේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් කැටයුතු කර වැළවීමට කටයුතු කරන. නමුත් අපිට සම්ප්‍රදාන කුල භික්ෂුව කියනකොට මොකද්ද මැවෙන්නේ චිත්ත? ආමේ අසියන්නිකායද, මේ රාමඤ්ඤනිකායද, අමරපුරනිකායද කියලානේ අපිට ප්‍රශ්න තියෙන්නේ. ඈ? අනේ එච්චරයි. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ කලව කරන්නේ ප්‍රථමාත් පැත්තෙන් යම් කිසි කෙනෙක් මේ ශාසනයේ භික්ෂු වේවා භික්ෂුණී වේවා උපාසක උපාසිකා වේවා තමගේ රාග ద్వේෂ මෝහය දුරු කිරීමට කටයුතු කරනවා නම් එතනස ඒ චිත්තක්ෂණයේ ඇත්තටම යුරුදාගත් හාමුදුර කෙනෙක්වත් කරන්නේ නැති වැඩක් කරන්නේ. යුරුදාගත් හාමුදුර කොන දේවල් දන්නවනේ. ජීවිත එක බලනකොට මේක ඛණ්ඩ බය වෙන්න එපා ඛණ්ඩ. මේ මතක තියාගන්න ඛණ්ඩ. මේක එසේ මෙසේ කෑමක් එහෙම නෙවෙයි. නිස්සන වලින් බත් කෑවොත් එහෙම. ආයෙ අපි බය නැතුව දායකයාට කියනවා ඛණ්ඩ දීපන් කියලා. අපිට 75ක වියදමක් නැහැ. දායකයාවිල ඛණ්ඩ දෙනවා. අපි කන්න තියලා කියනවා දැන් උඹ රීල් පාරේ යකඩ ගා වගේ දෙත තත්තිමත්යන් නැත්තම් හොඳ කතාවක් කියලා තියෙනවා මහසීසයිද ස්වාමීන් වහන්සේ මේ බය අරින්න ඇත්තටම ඔය ප්‍රශ්නමයි අහන්නේ ඒකෙදි කියලා තියෙනවා මේ සාසනෙදි පූජා වෙච්ච දැන් මේක පූජා කරලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා වර්ධනය කරන්න සඳහා මේක පූජා වෙලා තියෙනවා ඒ පූජා වෙන එක කවුරු හරි ඒකේ නැතුව වෙන પરමාර්ථයෙන් කෑවොත් පරිභෝග හතරක් ගැන කතා කරනවා සාමි පරිභෝග දායජ්‍ය පරිභෝග ඉන පරිභෝග තේය පරිභෝගය ඒක දැන් මේ ධායක පිරිසක් ඇවිල්ලා මෙන්න ස්වාමීන් වහන්සේලා කියලා පූජා කරපු එක මම වන්දනනකොට මම රහත් වෙලා නම් රහත් වෙච්ච කෙනා ඒක පරිභෝග කරන්නේ ස්වාමීක් වාගයකට මේ වස්තුවට යා ස්වාමීත්වයක් තියෙනවා මොකද බුදුරජාණන් හැදුවේ ශාසනේ දැනට මම තමයි ලොක්කා එනිසා ඒ පරිභෝගය සාමි පරිභෝගය ඊට පස්සේ පරිභෝගයක් තියෙනවා තම රහත් වෙලා නැහැ එක්ක අනාගාමී එක්ක සකදාගාමී එක්ක සෝවාන් එහෙම නැත්නම් සෝවාන් මාර්ගයට වැඩ කරනවා එයා පාවිච්චි කරන මේ තාත්තගේ බූදලේ දේව තමගේ දායාදෙට හම්බෙලා තියෙනවා බුදුහමඳුර ඇති කරලා අදිෂ්ඨානයක් කරලා තිනවා ඒ යනවා මමත් ඒකේ වැඩ කරන හැබැයි මයි වැඩ ඉවර නැහැ තාම ඒකට කියනවා දායජ්‍ය පරිභෝගය කියලා ඒ තාත්තගේ බූදලේ මේ මතම ඊට පස්සේ පරිභෝගයක් තියෙනවා ඉන පරිභෝගය කියලා ඉන කියන වචනේ පාවිච්චි කරන ණයට කියන එක. ඒ කියන්නේ මේ කල්බදු ක්‍රමයට මොකද කියන්නේ ෆිනෑන්ස් ක්‍රමයට. ඉස්සරහට දෙන්නම් කියලා ලෝන් එක අරගෙන දැන් වාහනේ පාට දාලා වැඩ. හැබැයි ඉතින් හොඳට මහන්සියලා ගාණක් හොයන මේ ප්‍රීමියම් එක ගෙවාගෙන මන්ත්‍රීන්ට ගෙවාගෙන ලාභ ලැබනවා කියන එක ඉස්සේ නෑ. ඒ කියන්නේ ඉන පරිභෝගය කියලා තාම ගෙවලා ඉවර නෑ. හැබැයි හොඳටම දන්නවා මට මූල ධනෙ නෑ. මම ඒ නිසා සාසනෙන් අරගෙන වැඩ කරලා මම පස්සේ ගෙවන්නම් කියලා. ඉන පරිභෝගයෙන් කාලා මැරුණොත් ඉනිකුණෙක් වෙනවයි කියලා තියෙනවා. ඈ ඒ කියන්නේ විනයන් දෙකට අවුනොත් ඉසුවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ වැඩ ඉන්න කාලේ වෙච්ච සිද්ධියකුත් තියෙනවා ඉනිකුණගේ කතාවක් තියෙනවා. ඒක මේකට මෙච්චරම සම්බන්ධද මම මතක නැහැ. ඉතින් බුරුමේ හරි බයයි ඔකට. බුරුමේ හරි බයයි ණය වෙයි කියලා සාසනෙට ණය වෙයි කියලා. හැබැයි මේ ස්වාමීන් වහන්සලා කියන මේ සාසනෙ තියෙන වස්තු පරිභෝග කරන්න හැබැයි ඒකල හොඳට මහන්සිලා භාවනා කරන්න ඕනේ. භාවනා කරන්නේ නැතුනොත් ඉන පරිභෝගයට වැටෙයි කියලා සමහරු මේ පාවිච්චි කරන්න බයයි. එකට මහචීසාඩෝ කියලා තියෙනවා එහෙම බය වෙන්න එපා බය වෙන්නේ නැතුව දැන් Tamanta සිල්පද රකින්න බැරි වුණත් ඒ පුද්ගලයා සාසන ගමෙන් ගහන්න මම කොහොමද අධිෂ්ඨාන කළ මේ සිල්පදේ රකින්න ඕන කියලා සමාදාන් වුණොත් කැඩෙනකොට යාට බයලජ්ජාව පහළ වෙනවනේ දැන් මම ඉස්සරවගේ නේ සීලයක් සමාදාන් වෙලා අනින්නේ කියලා ඒ වගේ අධිෂ්ඨාන කළ සීලයක් සමාදාන් වෙච්ච මනසයාට සමාදාන් වෙච්ච නැති කෙනා වගේ නෙවෙයිනේ සදාචාරාත්මක වගකීමක් එනවනේ ඒ වගේ මම දැන් තාම නෑ මම සීල සමාධි ප්‍රඥා පූර්ණණයට යන්නේ මම මේ ගලන ගඟෙන් දිය දොතක් වගේ මේක පාවිච්චි කරනවා මම මේක පුළුවන් වෙච්චලා ගෙවනවා කියලා කටයුතු කරනකොට යා අර ලොකු බැඳීමක් ඇති කරනවා සාසනයට ඉන පරිභෝගය කියලා අනිත් එක තෙය පරිභෝගය හොඳටම දන්නවා මම දුසිල්වත් සිල්ල සංඝයාට පූජා කරපොදී එක්ක හොරෙන් ගන්නවා එහෙම නැත්නම් සිල්ලත් පෙනී හිට ගන්නවා ඒක තනිකර හොරකමට සඳහන් කරලා තියෙනවා ඒ නිසා මහසි සායඩගේ පොතේ දැනට ඒක මේ ඉංග්‍රීසි කැලේ නම් අපි මේ මේ දාලා තියෙනවා මේ ඊබුක් එකක් විදියට. ඒකේ තියෙනවා මේ ඊන පරිභෝගය ගැන බය වෙන්න එපා. ඊන පරිභෝගය කියලා මෙව අතගාලා අපිට මටත් මතකයි අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ නෙමෙයි දහම් පාසල් යනකොට හරි පන්සලට යනකොට හරි ගිය ගමන් පන්සලේ ජම්බෝල ගහකට තමයි නගින්නේ. ඉතින් නැගලා ජම්බෝල ගහනවා. ඉතින් ආපුවම අම්මා කියනවා ඔය වැඩේ කරන්න එපා. දෙල්ලන්නේ වෙයි අඩු ගානේ තනකොළ ටිකක් ගලවලා දාලා වරෙන් පන්සලට ගියේ කිය ඕවා උඹලා ගියේ ගමන් කරන්නේ ඒ ගඩාවේදී කඩාන කන්න. ආමුද්‍රුව බේරන්නත් බෑ බේරන්න බෑනේ ඉතින් සියම් ලා ගහට නගිනවා. ඒ නිසා ගිහිලා ඊයේ ණයගේ වෙන්න හරි පන්සල අතු ගාලා වරෙන් නැත්තම් තනකොළ ටිකක් ගලවලා වරෙන් කියලා බය කරනවා කියලා. බය කෙරුවට ඒ බයක් තිබුණ නැහැ ඒ කාලේ අපිට. දහම් පාසල් ගියහමත් කරන්නේ දිගටම බලුදන් වෙරළු ඔය ලන්ද ගානේ කාලා තමයි පන්තියට. ඉතින්කට බය කරන ඕවා කණ්ඩයන් එපව සාසන පූජා කළා තියෙන්නේ කියලා. ඒකට ගිහිල්ලා ඕ අඩු ගානේ මේ වැලි මලුවක් අතු ගාලා දාපන්, තනකොළ ටිකක් ගලවලා දාපන් කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ ඉන පරිභෝගය පිළිබඳව තමන් සාදාචාරාත්මක වගකීම ඇති කරගන්න ඕනේ. ඒකල හිතන්න ඕනේ නෑ අපි මේ කරන්නේ කවුරු රවට්ටන්න නෙමෙයි. අමත්ත ලොකු වටිනා කාලයක් වෙන් කරලා අපි ශක්ති ප්‍රමාණෙන් භාවනා කරන නිසා. ඒකෙදි සංඝයාට මේ බය ඇති කරලා සරුවචනහන්සේ ඒක තැනකදී මේ සංඝයා මේ අග්ගිකන්දෝප සූත්‍රය දේශනා කරනවා අග්ගිකන්දෝප සූත්‍රය අහලා තියෙනවද මහා ගිනි කන්දක් මේ ගිනි ගන්න තැනක නතර කළ සංඝයා නතර කළ අහනවා මහන්නේ පේනවද මේ කැලයක් ගිනි අරගෙන අය මොකුත් නැ බදන්න බැරි ගස් ගිනි ගන්න ඊට පස්සේ අහනවා මේ ශාසනය වෙනුවෙන් පූජා කරපු දේවල් කාලා ශාසන කටයුතු නොකර ඉන්න ගැන කතා කරන්න කියලා කියනවා මහණෙනි මේ ගිනි කන්දේ රත් වෙච්ච ගිනි කකටයක් ඇති කරගෙන මීයෝගේ කටට දැමුවොත් එහෙම පුච්චගෙන පසපැත්තෙන් එළියට එන තරමේ ගිනි යවුලක් කන එකද ලේසි එහෙම නැත්නම් මේ මොකද්ද වෙන්නේ ඉතින් ඒ සංඝවසලගෙන බුදුම්මේ අර එහෙම හිතනවා බැරිට වැඩි අමාරුයි කියන මේ සාස්නික දෙයක් කාලා කාමයට පාවිච්චි කරනවා කියලා කිව්වට පස්සේ 69ක් දේවමනේ දාන්න පටන් ගන්නවා 69ක් සිවුරු වරිනවා 69ක් රහත් වෙයි. ඊට පස්සේ පිළිපිටි දිගින් දිගටම සිවුරයින්ට පටන් ගන්නවා. ඊට පස්සේ ආනන්ද හැමතෙන් ආන බුදුරජාණන්සේ මොකද කිව්වේ? ඊට පස්සේ කියනවා සංසේ දා බණින් පස්සේ කට්ටියට ලේ වැඩ යන්න පටන් අරගත්තා. ලේ වමන වෙන්න පටන් ගත්තා. කට්ටිය සිවුරයින්. ඊට පස්සේ කට්ටියම සංඝහ කළ බුදුහාම කියනවා මානේ අච්චරා සංඝාත මත්තම් මිත්තා චිත්තම් භාවේන්තෝ අමෝගන් රට්ටපින්නම් බුඤ්ජෙන්තෝ කියලා වචන පාවිච්චි කරනවා. වචන කියනවා මානේ එක අසුර සනක් ගහන ප්‍රමාණයක් මෛත්‍රී භාවනාව කරනවා නම් රක්තු දෙන ආහාර කෑවට ණය නැහැ කියන. එක චිත්තක්ෂණයක් අපිට මේ කණ්ඩ බොණ්ඩ දෙන සිව්පස දායකයෝයි සංග්‍රහ කරපු යැත්තෝයි සංවිධානය කරපු යැත්තෝ ඔක්කොම සිහිපත් කරලා අනේ මේ යැත්තන්ගේ මේ ලොකු වෙලගැස්මක් නිසානේ අපි පොඩ්ඩක් හරි භාවනා කරන්න කියලා දැන් එක චිත්තක්ෂණයක් මෛත්‍රී භාවනා කරනවා නම් ඒ රට්ටු දෙන පිඩු පෙරට ණය නැහැ කියලා කතා කරනවා. අච්චරා සංඝාත මත්තම්පි අච්චරා සංඝාති කියලා කියන්නේ අසුරුසනක් කියන එක. අච්චරා සංඝාත මත්තම්පි භික්ඛවේ මෙත්තා චිත්තෙන් භාවෙන්තෝ අමෝගන් රට්ට පින්දම් බුඤ්ජන්තෝ කියලා කියනවා. එනිසා රට්ටු දෙන පිඩු පින්දපාතේ ණය නැතුව විඳිනවා ඒ හැම කෙනාට මෛත්‍රී කරන්න කියලා. ඒ නිසා අපි මේ ඇති කරගන්න යුවා ඉන පරිපෝව ගැන කල්පනා කරලා හෝ හැම වෙලාවෙම හදා බෙදා ගන්නවා. රැස් කර ගන්න පින් ඒ සිව්පස දායකයන්ඩයි අම්මලාට තාත්තලාටයි සංවිධානය කරන පේනෝපේ නැත්තන් නැයි මේ ඉස්තන හදපු කට්ටියට ඔක්කොටම පුළුවන් තරම් පින එහෙම නැත්තම් ඒ අනුමෝදනා ශීර්ෂයෙන් මුදිතාවෙන් සිහිපත් කරපුවහම බුදුහාම කරන ණයක වෙනවා කියන්නේ.
ඔත්‍රසයන් මත ඒකෙම මට තවනද නොපැද්ද තැනක් තියෙනවා මම කියවල තියෙනවා සමහර සෙල්ලිපි තියෙනවා පන්සල් වලට නින්දගම් පූජා කළා කියලා. ඒ නින්දගම් කියන ඒවා මම දන්න විදිහට සාමාන්‍ය ගොවි ජනතාව ගොවිතැන් කරලා කොටහක් පන්සලට දීලා ඒගොල්ලෝ පරිභෝජනය කරනවා. ඒගොල්ලෝ වැඩි සමහරක් ඇය ගොඩක් ආගම දැදී නොවෙන්න පුළුවන්. ඉතින් එතකොට කොහොමද ඒක බලපාන්නේ?
මොකද්ද ප්‍රශ්නේ උතර
තියෙන්නේ? ඒක ප්‍රශ්නේ ඒගොල්ලෝ සාසනික දේපල සමාගයේ සුඛ වෙරින් පරිභෝජනය කරනවා.
ගොවියද කතා කරන්නේ?
ගොවියා.
නෑ. ඉතින් ගොවියා අන්ද ක්‍රමයටනේ යන්නේ. අන්ද ක්‍රමයේ කියලා අපේ ක්‍රමයක් තියෙනවා. අන්ද ක්‍රමයෙන් තුනෙන් එකක් සංඝයාට දෙන්න ඕනේ. තුන එක අයිතිකරට දෙන්න ඕනේ. දැන් එක හතරෙන් එක කරලා තියෙනවා මේ විහාර නින්දගම් අනපනතේ යටතේදී. සාමාන්‍යයෙන් කරන්නේ දැන් මම ගිහියෙක් නම් මම යාට අන්දේ දෙනවා භාගෙට භාගෙ දෙන්නේ. හැබැයි වරුපල්ල යාට බැත පෙළලා මේ කොළොහොල්ල ලගන්නේ බැත ඔයාට. පිට කාටුව එයාට. ඒ කියන්නේ සාමාන්‍ය ගිහි ක්‍රමයට යනකොට අඳකෝවි දෙනවා නම් අඳකෝවියත් එක ඉස්සලා ඉග්‍රීමන්ට් එකට එන්නේ. ඒක එකඟතාවයට ඇවිල්ලා අසන් නෙළුනලා අධිකාරය යනවා. කියලා හොඳට බැත පාහිනවා. පාහිනල හොඳ කන්ද ගන්නවා. කන්ද ගහලි වෙලලා පාහිනලා ඉවරලා බෙදෙනවා. බෙදාන යන්න ගියාම බැත කොන්ද තියෙනවනේ. දැකලා තියෙන දේ. එකතු කරනවා. ඒක වටේට මේ පිදුරු වලින් හදනවා වලල්ලක් වටේට දානවා. දාලා වල ඒ පිදුරු වලල්ල මෙච්චර විතර උසයි. ඒ මට්ටමට යනකන් දෙකට බෙදෙනවා. පිදුරු වලල්ලේ මට්ටම ගොයියට. ඒකට කියන්නේ මේ වරුපල්ල කියලා. මම දන්නේ මොකක් ගොහින් ආපු වචන නැද්ද කියලා. ඒ පිදුරු ගන්නට අඩියට ගන්න නැහැ. ඒ ටික ගොවියට කිතුනවා. ඊට පස්සේ ශුද්ධ ප්‍රමාණයෙන් 150ක් ඉඩම් අයිතිකාරයට දෙනවා අනිත් එක ගන්නවා ඊට පස්සේ හදිසියේ කොළහොල්ලනකොට කොළත් එක්ක යන පිටුරු විතුරු බී එකතු වෙනවා වැත ගහනකොට පිටකාටකට ගිය බීත් එකතු වෙනවා එව්ව පෙරලා ඔක්කොම හරි ගසලා ගන්න එක ගොයියටයි තියෙන්නේ ඊට පස්සේ දැන් මේ මෑතක දිකට කුකුරු පනතෙදී සුද්ධෙටම 100%ක්ම සුද්ධ ගොවිතන් වැත පැහැලා හතරෙන් එකක් දෙන්න ඕනේ අයිතිකාරට හාමුදුරුව හරි කමන්නේ කාට හරි කමන්නේ සමහර තුනින් එක තිබුණේ සම්ප්‍රදාන කුල පන්සලට ඉතින් ඒකෙදි ගොවියා වැඩ කරන්නේ හාමුදුරුවොත් එක්ක කලින් එකතු කරගත්ත ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක. දැන් ගො සම්බර කපනකොට 150ක් කපන මනුස්සයට හරක් බලනකොට පළවෙනි වැස්සිගේ පැටිය තමන්ට දෙවෙනි පැටිය අයිතිකාරයට තුන්වෙනි පැටිය තමන්ට හතරවෙනි එකන අයිතිකාරයට. ඒව ඇත්තටම අපේ ගොවා පැරණි සංස්කෘතියක් අපේ තියෙනවා. ඒ ඔක්කොම අවුරුදු ගණන් කල්ප ගණන් සිද්ධ වෙච්ච ක්‍රමයක්. ජීන්සයික ගොවියට ඒ මේ ඔය මාලිගාවේ නුවර මාලිගාවේ හතර දේවාලේ අනිවත්ත පැත්තේ තියෙන හැටිම ඔක්කොම නිින්දකම් ඉඳන් තියෙනවා. අනුනම අවුරුද්දට බදු දෙන්නේ. දුන්නට පස්සේ ඒ මිනිහට තියෙන්නේ පන්දම් අල්ලන්න ඕන කොප්පර දෙන්න ඕනේ. ඉතින් හරි ලේසි මිනිහෙකුට පිටයක් ගෙවන පන්දම් අල්ලපන් කිය. අවුරුද්ද කරලා පෙරහැරට අර මිනිහා අර අවුරුදු 99 භාවිත කරනවා. ඉතින් ඒ වගේ ඒව යන්නේ ගොවියත් එක්ක මේ වැඩි කරන්න ඉස්සෙල්ලා ගිවිසුමකට ඇවිල්ලා ඊට පස්සේ ඒ ගිවිසුමේ රෙගුලාසි ප්‍රකාරයි වැඩි වෙන්නේ. පරිදිට පාවිච්චි කරන ගොවිය සෑහෙන්න ඉන්නවා. මේ එහෙම නැත්නම් ඒ නුනමරුද්දේ බදු ගන්න හරි කැමති මිනිස්සු. අල්ලස් දීලා හරි කමන්නේ ගන්නවා. මොකද ඒක හරි ලාභයි. නමුත් ඒක ඉතින් අර කොල්ලෙක් ලීලා අසංකල ගන්න නිසා එතන නෑ වංචාවක් නෑ. මේ ලිඛිත සම්මත ක්‍රමයෙන් තමයි යන්නේ. අපි ඒව පැත්තක දාලා වෙන කතාවකට ඌව අපිට වැඩක් නැහැ බුදල් කතා.
අවසේ සල්නහට
වම් හන්නේ කතා කරන්නේ.
සක්මන් භාවනාවයි අර අපේ මේ ආනාපාන සති භාවනාවයි ගැනමයි. දැන් සක්මන් භාවනාව සරජි සල්නහට ඒක හොඳට ප්‍රගුණ වුණා. ඇත්තටම ඒක පැහැදිලි අවබෝධයක් උස්සාවා. ඉස්සර වෙලා මට ආයු විඥාන ඇතිවීම හොඳ ප්‍රගුණ වුණා. ඇති වෙනවා ඇත්තටයි තියෙන කොටත් පහටත් ඒ වගේම සප්ලි ඉහළ කොටස් වල වායු දාස්වත් එක්ක සම්බන්ධ වෙලා ඇති වෙන කායි විඥාන. පස්සේ ඒ ඒකම මෙනෙහි කරනකොට මට අනිත් පැත්තට හිතෙනවා ඇතිවීමට වැඩි සිද්ධ වෙන්නේ නැති වීම නේද කියලා. ඒ කියන්නේ මම කය ඉස්සල තියෙනකොට මගේ විනිම අනිත් පැත්තෙන් ඉස්ස වෙනවා. ඒ කියන්නේ එතන ස්පර්ශ නැති වෙයි ඒ කකුල සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ස්පර්ශය. ඉතින් මම බලනකොට සාමාන්‍යයෙන් ඇතිවීම තමයි මම ඉස්සෙල්ලා දැක්කේ. නමුත් ඇතිවීමට වැඩිය ප්‍රකට වෙනවා නැතිවීම කියන එක සාමාන්‍යයෙන්. ඉතින් ඒ ක්‍රමයට මම ආනාපාන සතිය සම්නාතියේ ඊයේ දේශනා විදි කරපු විදිහටම සාමාන්‍යයෙන් අර අන්ත දෙක කියන්නේ මුල මැද අග කියන එක අග බලන්න කිව්වා. එහෙම බලන්න කිව්වොත් මුලදී හුස්ම රැල්ලේ ගොරෝසු බවකින් ඉතාලේ ප්‍රමාණයක් දැනෙනවා. ඊට පස්සේ ටික ටික අඩුවෙවි යනකොට දැනෙන ප්‍රමාණය අඩුවෙවි යනවා. කියන්නේ පටන් ගැනීමත් අවසාන වීමත් ටික ටික අඩුවෙවි යනවා. එතනත් මම ඒ කරන වෙලාවේදී මට අර සක්මන් භාවනාව සසඳනකොට මට එතන සිද්ධ තේරුලි මෙතනත් ඇති වෙන්නේ මේ වායු ධාතුවේ ස්පර්ශය ඇතිවි නැතිවි යාම. එතකොට ඒක සියුම් වේගෙන එනකොට යම් තරම් මට්ටමකට ආවට පස්සේ ඒක සියුම් වීම නැතර වෙනවා. එතෙන්දි මට එතෙන්දි සමහරලාට වෙන මේ දැනීමක් එනවා. වෙන ස්පර්ශයක් කියන තමයි කපුවේ වගේ දෙවිල්ලක වගේ ස්පර්ශයක් වගේ එනවා. ඉංගහාට් මගේ භාවනාව වැඩුණේ නැහැ මට. ඒ වැඩිගෙන එන එක තේරුණා ගමන් දෙකක් තුනක් විතර. නමුත් එතනින් එහාට මේක ඒ කියන්නේ අඩු වෙගෙන එනවා. මැදට එන එක සිද්ධ වෙන්නේ නැහැ. අර ඒ දෙපැත්තේ තියෙන පරාසය අඩු වෙනව විතරක් තේරෙනවා. නමුත් මැද කියන එක ඒ මට්ටමට ආවට පස්සේ නතර වෙනවා. ඒ කියන්නේ මොකක්ද මගේ ඒක වැරදි අත්දැකීමක්ද මට පැහැදිලි කරලා දෙන්න කියලා.
නෑ මම හිතනවා හොඳට භාවනාව යනවයි කියලා. විස්තරේ තේරුම් ගන්න පුළුවන් නම් මට තේරුණා නම් මට හිතෙන විදිහට ස්වභාවික භාවනාව වැඩිම සිදු වෙනවා. ඒ කියන්නේ දේවල් ඇති වෙන සාම වේගින් නැති වෙන එකේ අපි සංසාර පුරාවට ඇති වෙන පැත්ත විතරනේ දකින්නේ. නමුත් මේ 2012 කියාට කියන්නේ අමුතු වර්ෂයක්. නැති වෙන පැත්ත තමයි දැන් බෙහෙන්නේ. දැන් ලෝක විනාශ වෙන අපු වර්ෂෙදී දැන් ඉතින් එතකොට එනවට වැඩි යනවා තමයි පේන්නේ. ඒක ඉතින් අර ග්‍රහ ලෝකෙට ග්‍රහ දර්ශනේ ග්‍රහ චක්‍රය යනෝ පේන එකක්ද භවණාම් පේන එකක්ද කියන දන්නේ 2012 දැකපු ඉඳලා. එහෙම නැත්නම් කොයි එකක් ඇවිල්ලා යන්නේ දෙයක් නම් අපි මෙතෙක් කල් දිනුවේ ඇති වෙන පැත්ත. ඉතින් ඇති වෙනහා වේගෙන් ওই එකක් නැති වෙමින් තමයි තිබුණේ දැන් පේන්න පටන් ගන්න තියෙනවා 2012 වැඩි. හොඳයි. ඉතින් ඒක ධක්මනෙත් වෙනවා පරියන්කෙත් වෙනවා. ඉතින් මෙතන ගියාට පස්සේ මෙතනදී තමයි සම්මුති සත්‍යයේ ඉඳලා පරමාර්ථ සත්‍යයට යන්න හිත මකරතොරණින් ඇතුල් වෙන තැන. ගේට්ටුවෙන් ඇතුල් වෙන තැන. ඉතින් මෙතෙන්ට යනකම් ඇති වෙන පැත්ත පෙනෙපෙනී ඉනෝ. ඇති වෙන මංගලයි, ඇති වෙන සුභයි, ඇති වෙන භද්‍රයි, ඉතින් ඇති වෙන දේවල් වලට පාටි තම තමයි ඉනෝ. ඉතින් මේ ලෝකේ පවතින නම් ඇති වෙන හා ප්‍රමාණයක් නැති වෙන්නේ නැහැ. බාහන දෙක සමබර කරලා බලනකොට පේනවා අපි මෙතෙක් කල නොදැක්කට ওই කොයි දෙයක් එහා සමාන ප්‍රමාණයක් නැති වෙමින් ගිහිල්ලා තියෙනවා. එතකොට හිත අර අරුම දේ විතරක් දකිනවා. මෙතෙක් කල නොදැක්ක නැති වීම පමණක්. දැක්කට මොකද? එතකොට හිත තට්ටු වෙන්න පටන් ගන්නවා. හිතටත් බයක් ඇති වෙනවා. දැන් අඩිය තියෙන තැන බෝම්බයක්, බිම් බෝම්බයක්. අදින තියෙන තැන ගිනි කන්දක්. ඉතින් කොහේ පණින්නද? ඉතින් ඒ නිසා ඒක දැක්කට පස්සේ හිත තඩමාරු කරනවා. හිත තෙපර බානවා. මේක දිගේ ඉදිරියට යනවද? පස්සට එනවද? භාවනා හරියට නොබලා ඉන්න බෑ. හරි ගියොත් නොබලා ඉන්න බෑ. පේන්න පටන් අර ගන්නවා මේ හැම එකම නිකන් බින්දි බින්දි හට ගනිමින් තියෙන එක. ඉතින් එතෙන්දි හුඟක් පදන් වෙන්න දෙන්න කියනවා හිතට. නික නැවත නැවත පිනිපිනි භාවනාවෙන් පෙන්නනවා. පෙන්නලා උතෙන්න ඵලයන් කියන්නේ නැහැ. පසට වරෙන් කියන්නේ නැහැ. ඉඳලා එතන තියෙන තීරණ පරිඥාව කියලා කියන්නේ ඒකට මග්ගාමග්ග ඥාන දර්ශනය කියලත් මේකට සඳහන් කරනවා. මෙතෙන්දි තමයි යෝගාවචරය පෞරුෂත්වයක් ඇති කරගන්නේ. මට ඇත්තටම සංසාරේ කාලය ඇද්ද නිවනට යන්න ඕනද කියලා. සංසාරේ කන්න ඕන නම් පිටිපස්සට ගන්නව කකුල ආයසරයක් ඇති වෙන පැත්ත විතරක් බල බල බර්ත්ඩේ පාටි දමදපා ඉන්නවා. නැචින වෙත් බලන්න කැමති නම් පේනවා ඔය උපදින හැම එකාම මැරෙනවා. පන්දාන සති බහනදී කියලා තිනවා මතුවෙන හැම බිම්මලක්ම ඒ බිම්මල උඩ පස් ටිකක් අරගෙනයි උඩට එන්නේ. ඒ වගේ තමයි උප්පත්තියත් එක්කම මරණය පටන් ගන්නවා. මරණය කියන එක පස්සේ එන එකක් නෙවෙයි මම අර ඉදත් කියපු විදිහට අපි මැරුණාට පස්සේ කියනවා එයාට මේ heart attack වලින් මැරුණා, blood pressure වැඩි වුණා, cholesterol වැඩි වුණා, අර දොස්තරට වැරදුනා, injection වැරදුනා කියලා. මරණයට ප්‍රධාන හේතුව ඉපදීම තමයි. ඉපදුනා නම් මැරෙනවා. අයියෝ මොන බොන්න බයිලාව කිව්වත් නැතත් මැරෙනවා. ඒක නිසා මරණයට ආසන්න හේතුව ඉපදීම. ඒක කාටවත් අපේ ඉන්නේ නැහැ. ඔක්කොම හිතන්නේ ඉපදුනට පස්සේ ළඩ වෙන්න බෑ, ජරාවට යන්න බෑ, මැරෙන්න බෑ. මැරුණොත් දොස්තරගේ වැරද්ද. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරිනේ. එනිසා අපි කාපු ආහාර හොඳ නැහැ. මොකද අපිට ඕනේ උප්පත්තිය විතරයි, මරණේ නැහැ. නමුත් උප්පදිනව නම් මැරෙන්න බෑ. මැරෙන්නේ දැකපු දවසේ ඒක ඔය ධර්මානුකූලව දැකපු දවසේ පේනවා. මේක වසංගන්න හිතියට, නොදකින්න හිතාන හිතියට සමථයේ දුන්නොත් චිත්‍රය බලන්න මේක තමයි ප්‍රකට. ඒකට හිත හදනවා කියන එක ලේසි නෑ. ඒක දැක්කත් ඒ දේ පිළිගන්න හිත ලෑස්ති නෑ. හිතට ඕන කරලා තියෙන්නේ මොන හරි ආලවට්ටමක් දාගෙන නැලවිලි කවියක් තියාගෙන නෑ නෑ එහෙම වුණාට ඉතින් තම මම මැරුන්නේ නෑනේ. අල්ලපු ගෙදර හොරකම් ගියාට තමන් ගෙදර හොරකම් කළා නෑනේ. අසල් ගේ එක සොරකම් ගිය දවසක කූල් සිතින් ඉන්නේ තම ගේ රැක සියල් සතුන් මරු ගෙන යනවා දැක කද්ද තාපදයක් තියෙද කුසල් නොකර ඉන්නේ ඇයි නොබලස යාවිදී නෑ ගල්ලුගේ ද හොරකම් කරලා අපි ගෙදර නෑනේ අපි එහෙම නෑ අපි තරස්සාවක් තියෙනවා නේ වෙන ඕන අපේ ගෙදර තට්ටු වෙච්ච දවසේ තමයි දැන් අපේ ලොකපච්චි මැරණකම මට මර අපේ ගෙදරට මරණ වෙන්නේ නෑ කියන අදහසක් තිබුණා වෙන කිවල මරණ වෙච්ච ඒ ගෙදරට මරණ ගෙදර කියලා අපි කියන්නේ මේ මරණ ගෙදර කියනවා අපි මරණ ගෙදර කියනවා අපේ ගෙදර මෙන්න ඕන ලොකපච්චි මැරලා ගියා ඊළවතර කිසాగෝතුමිට ගැහුවාගේ නිකන් පාළුවක් ගැහුවා එනෝනේ අපච්චි නෙවෙයිනේ ලොකපච්චිනේ අනි ආයිගාට අපච්චි වැරුවා. බැරිචි දවසේ මට කලන්තේ හැදෙනවා, සී නැති වෙනවා, ආය කලන්තේ හැදෙනවා, ආය සී නැති වෙනවා. මට මොන විදියෙන්වත් හිතා ගන්න බැරි නෝ මේ අපේ අපච්චි මැරණ කෙනෙක් කියලා. ඒ කියන්නේ යුනිවර්සිටි කීටි යාළුවෝ ටික ඇවිල්ලා මාව කන්ට්‍රෝල් කරුවේ නැත්තම් මොනව කරයිද කියලා කියන්නේ බෑ. මං හිතුවේ නෑ, ඒ කියන්නේ බොහොම සිල්වන්ත වෙヒතියේ, බොහොම ගුණවන්තයි. අර මේකේ මේ මිනිස්ස මැරෙන්නේ නෑ. මගේ හිතේ තිබුණේ මගේ රාජ්‍යයේ රජුරෝනේ. අනේ අපච්චි මැරිච්ච දවසේ මට එදා මට හිතුණා මොන කොටින්ම මම එක දවසක මම කියව දෙයක් තමයි එදායින් පස්සේ මට මේ මිදු ලෝකේ කිසිම හොඳක් නරකක් තේරෙන්නේ නැහැ. මොනම හොඳකවත් හොඳක් නැහැ මට. මොනම නරකකවත් නරකකුත් නැහැ. මම හුඟුව දෙනේ කහන මොකටද මම භාවනා කරන්න මොකටද පැවිදෙන්නේ මට කියන මේ උඹලට තිබුණාට මේ ලෝක හොඳක් නරකක් මට නැන්නේ. අච්චර ලස්සන හිතපු අපච්චි පන්සිල් පදයක් අත් නොකර මතක් මාකරන්න ඔකලා නොබි හිටු මනසයා අන්ත නරාදුක් ඉඳලා බලුදුක් ඉඳලා මැරෙලා ගියා. ඉතින් මට හිතෙනවා මම මැරෙන වෙලාවේ කුණු බණුවන් ගහනවා. එදා ඇතිවෙච්චි හෙන ගහච්ච රෝම් පිටේ හෙන ගැහුවාගේ ගහපු ගැහිල්ල තාම මගේ හිතේ තියෙනවා. මේ ලෝකේ කවුරු මොන જાතියෙන් හොඳක් පෙන්වන්න හැදුවත් ওই කිසිම දෙයක ගන්න කියලා දෙයක් නැහැ. ඔය කොච්චර නරකයි කුණුහරුපයි කතයි කිව්වත් ඒකේ අහක දාන්න දෙයක්වත් නැහැ. මේ දෙක දැක්කට පස්සේ අන්තිමට අනේ නරකේ තියෙන හොඳ පැත්තත් හොඳේ තියෙන නරක පැත්තත් පේන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු කියනවා ඔළුව නරක කියලා. මට කිව්වා ගිහිල්ලා සයිකියාට්‍රික් කෙනෙක් හම්බෙන්නයි කියලා. මේ විහිළු නෙවෙයි. ඕමත්ම කිත්තු අන්තේ කිව්වේ ඔළුව පොඩ්ඩක් නරක කියලා තියෙන්නේ. ඒ නිසා ඔතෙන්දි වැඩි දඟලන්නේ කිව්ව සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න වෙන නිසා ටික ටික භාවනාවෙන් පෙන්න පෙන්න ආපව ගන්න ඕනේ. ආපව ඉන්න පෙන්න ගන්නකොට දවසක හිතම තීරුම් අරගනි අපි මේ නාඩගම් නටවගෙන නලවගෙන හිටියට
නොදකින්න හිටියට ඔය පටන් ගන්න මංගල තාලෙන් පටන් ගන්න හැම දෙයක්ම හැඳි ගෑවිලා සුන්නද්ද විල කියලා විනාශ වෙලා යනවාමයි. ඉතින් වැඩියෙන් ඒ අහලවට්ටම් තියා හැමිනාට වැඩියෙන් දුකයි. එnde ඉස්සල මතැල්ලා ඉන්න මනසයට ඊයර මේ කටුකුරු දෙවි ස්වාමීන් වහන්සේ කියනවා මේ කම්බාදින වෙලාවේ අවුරුද්දට කම්බාදින වෙලාවේදී ඉවි වැර දාලා අර අදගෙන ඉන්න වෙලාවේදී මේ දැන් අපි පැත්ත පරදිනවා දන්නවනම් ඔක්කොමල ඒක තරේ කම්බි අතාරින්න ඕනේ. දිනන පැත්තට මොකද වෙන්නේ එතකොට? ආය මොකුත් නෑ තී නැතිව වැටෙන්නේ. ඇයි කගේලා අදගෙන වැටලා එක සැරේ අතාරින්න ඕනේ කම්බේ අදින වෙනවා ෆුල් ෆයිට් එකක් දෙනවා. ඉතින් අර මනසේ ඈවරයි දෑවරයි කියලා පෙන්වනා ඉරි දෙක පනින වෙලාවේ පනිනකොටම ඉස්රායින් එකක් ටික් ගාපු ගමන් අතහැරියා. අතහැරපුවා ආය මොකුත් නෑ. ඔන්න ඔය සිල්ලම තමයි මාරයාට වෙන්නේ භාවනා කරපු එකනක්. ඉතින් අල්ලගෙන එනවා මාරයා පේනවා නිකන් මාරයට ෆයිට් එකක් දෙනවා. ඒක පාටට තරපම මාරයාගේ පස්ස කියලා බිම යනවා. මරන වෙලාවේදී දෙන්නේ එතකොට දෙන්නේ මං අල්ලනවා කියලා නිකන් ෆයිට් එකක් දෙනවා. බෙහෙත් කරනවා ගෝරුකම් කරනවා සාන්ති කර්ම කරනවා අන්තිමට තේරෙනව නම් දැන් මරණෝ කිය පාට ඇතරියෝ මාරයගේ පස්සේ පැත්ත බිම යන්නේ වැඩක් තියෙන නිසා භාවනා කරලා මැරෙන්න ඕනේ. භාවනා මානසික කාර්යයේදී මේ තමයි සීහ නැතිලා නැතින හැටි නින්දට යන හැටි මැරෙන හැටි දකින්ද ඉස්සලා ඉන්න ලකුණ තමයි සිද්ධියේ පස්ස පැත්ත පේන එක. ජීවම් කරන එක පේන එක. දුවට එක සිද්ධි වෙලා 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 ඒ දැක්ක දවසේ මරණෙත් ඔච්චර තමයි. අල්ලපු ගෙදර මරුණත් එකයි මම මරුණත් එකයි. ඒ මරණයට සූදානම් වුණාට පස්සේ සත්වචනන්සේ සඳහන් කළා තියෙනවා රාහුල හාමුදුරන්ට රාහුල උඹට හොඳට භාවනා කළා තියෙනවා මරණයේදී අන්තිමට යන හුස්මත් දැක දැක දන දන යයි කියලා. අවසානයේ යන චරිමක පස්සාසපි ඥානතාව නිරුජානතෝ නිරුජ්ජති කියලා. දැන් මේ මගේ යන්නේ අන්තිම හුස්ම කියලා කලකොල භාවයකින්තරව ඔය හුස්ම ගෙවෙනවා දිහා බලන හිටපු කෙනෙකුට ඒක එච්චර අමාරු නෑ. එමිදෙමිද හුස්ම ගෙවි 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 නැති වෙන එක දකින්න කෙනාට මරණේදීත් වෙනකොට කලබල වෙන්න දෙයක් මේ නායකාරින්ට ණය ගෙවන්න තියෙනවා අරමුණියකින් ගන්න තියෙනවා ගෑනින්ට කතා කරන්න තියෙනවා දරුවන්ට කතා කරන්න තියෙන කතා මොකුත් නැහැ. මේ හුස්ම ගෙවෙන හැටි බලන්න එකයි තියෙන්නේ. තීන්සාව ඔබ ටික දවසක් කරගෙන යන තව දවස් 7-8ක් තියෙනවනේ. හැබැයි 2012 කියලා නම් කරගන්න එපා. 2012 අමාරු නෙවෙයි. කොහොම 2012 වුණත් බුද්ධ ජයන්තිය වුණත් බුද්ධ ධාතුනේ පටන් ගත්ත තැන වුණත් අමාරු වෙන තැන වුණත් උපදින තාක් දේවල් පපහම වෙනවා නැති වෙනවා කියන එක තමයි පණ්ඩංජසාන්ත කිව්වේ. සෝවන් වුණයි කියන වාක්‍යයේ තියෙන්නේ යංකින්ච සමුදේ ධම්ම සම්බන්ත නිරෝධම. යම් තාක් මේ ලෝකේ ඇති වෙන තාක් ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම නැති වෙනවා. ඒ හොඳයි. මතුයක්
අන්නසේ ප්‍රතිම දාලයි ඉතිරි. මම පොතකින් නම් විස්සක් දෙකලා නැහැ. මේ 2500යි 3000යි අතරේ 2500යි 4000යි අතරේ 4500යි 5000යි අතරේ ආතන් වාසියලා බිහි වෙනවා කියලා මම හරි පොතක පොතක පිටිගොඩ සඳහන් වෙනවා සම්බන්ධයෙන්
සඳහන් වෙනවා. වෙනවද කියනවද? නැහැ. ඒක ඇත්තටම මේ ඉතිහාසෙත් එක කියනවනම් ප්‍රජාපති ගෝත්‍රමිය ඇවිල්ලා සර්වචනංශගෙන් මේ භික්ෂුනි ශාසනය ඉල්ලනවා. ඒ සර්වචනංශ බෑයි කියනවා. දෙපාරක් ඉල්ලුණා බෑයි කියනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩ පෙරක දෝරුකමක් කරනවා. ගොඩ පෙර දෝරුකමක් කරලා කොහොම හරි කියන ඔබ වහන්සේගෙම අම්මා නෝනට ඔය තනින් කිරි දීලා තියෙනවනේ. ඉතින් මේ මිනිස්සු ශාසන විරුද්ධ වැඩ කරන එකක් නෑ ස්වාමීන් වහන්සේ දෙමු කියලා. ඉතින් ආඹ එහෙම කියනවනම් එහෙනම් මෙන්න මේ නීති ටික දාලා කියලා අෂ්ටලෝක අෂ්ටගරු ධර්ම දාලා උපසම්පදා කරගන්නයි කියලා. කීලවල ආනන්ද හැමදාම කියනවා මේ මාගමුණ්ඩ උපසම්පදාව දීම නිසා 1000ක් කල් පවතින තිබුණ ශාසනය 5000න් 500න් ඉවර වෙනවා. මට මේ පේන නිසායි මම මේ කියන්නේ. නමුත් එහෙම නොවීම පිණිස මම නීති දාලා තියෙනවා. මේ විශාල බැම්මක් බැඳලා තියෙන මේ කඩලා යයි කියනකොට මම හොඳ බැම්මක් දැන් ගහලා තියෙනවා. එනිසා මේ විචිනී ශාසනයේ පවතින මේ අෂ්ටකරු ධර්ම වලට හොඳට ගරු කරලා මේ ටිකේ කරගෙන යන්නේ කියන දන්න බුදුරජාණන්සේ සඳහන් කරනවා භික්ෂුණීන්ට උපසම්පදා ජීව නිසා 1000ක් කල් පවතින පුළුවන් ශාසනේ 500න් අතර වෙනවා කියන එක. ඒකට අටුවාව සපේන අටුවාචාරින් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ සරුවචන් වහන්සේගේ ශාසනේ 5000ක් කල් පවතින කියලා.
ඒකෙන් පළවෙනි 2500 දී කියනවා ඇති 2500 කියලා, පස්සේ 2500 කියනවා දැන් නැති 2500 කියලා. දැන් අපි ඉන්නේ නැති 2500. ඉතින් එතකොට මේ 5000ක ඔලොමද පවතින්නේ. දැන් බුදුහාමුදුරුවෝ 1000ක් කියනවා කියලානේ. 1500ට අඩු වුණා කියලානේ. කියනට අටුවාව සැපෙලා කියනවා පළවෙනි 1000ෙදී සිව්පිරිසිදු බබත් මහරහතන් වහන්සේලා පහළ වෙනවා. දෙවෙනි 1000ෙදී මහරහතන් වහන්සේලා පහළ වෙනවා. මහරහතන් වහන්සේලා විතරයි සිව්පිරිසිදු ප්‍රවතුන බැරි වෙනවා. තුන්වෙනි එකේදී අනාගාමී රහතන් අනාගාමී උත්තමයන් ඉන්නවා. රහතන් වහන්සේලා නැති වෙනවා. හතරවෙනි එකේදී සකදාගාමී නැති වෙනවා. පස්වෙනි පස්සේ සෝවාන්ත් නැති වෙනවා. ඒ පසු කාලීනයේ ඇත්තම අර දෙක ගැළපීම සඳහා ඇති කළ තියෙන න්‍යාය ධර්ම මිස ඒක සර්වඥ දේශනාවෙම නෙවෙයි. සර්වඥ දේශනාව අර වගේ ප්‍රකාශයක් වෙනවා. 1000 කල් තිබුණ වෙන තිබුණ එක 500ට අඩු වෙන්න ඉඩ තිබුණා. එහෙම නොවීම පිසයි මම මේ වැඩ කරලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් මොකද හිතන්නේ වගේ වුණා. අනුවේකේ මොකක්ද තියෙන්නේ? ඔව්. එතන
බාදරියාසුතරාතමගේ මොකද කියලා කියලා අකාලෙත් වඩිනවා. රීමේ විස්තර ගොඩාක් කිව්වා. මම අනුමාන කළාම මේ ඉතින් ඇත්තටම මේ හරි ආසාවෙන් හිටියා මේ සාතන් වංශනමක් දැක ගන්න.
මේ කණ්ණාඩියක් විතරට යන හරනේ. මුදිර භාවනා කරලා කණ්ණාඩියක් විතරට කියන බලන්න. මම එකක් කියන්න. ඔයා දැක්කන රහතන් වංශ කෙනෙක් ඔයා භාවනා කරන බුදු බුදා ඉඳී යාට. ඔයාගේ සතියවත් පවතින්නේ නැහැ කියලා මම අභියෝග කරා. වින රහතන් වහන්සේ දැන් පහල වුණා නම් එතෙන් ගිහිල්ලා වැඳගෙන අනේ මුන්නාන්දේට උපස්ථාන කර ඉදියොත් අපිත් රහත් වෙයි කියලා අර මනසට ඉන්න දෙනෙකුත් නැහැ. එක. අන්තිම ඔයා භාවනා කරන්නේත් නැහැ. එතෙන් ගිහිල්ලා පුදු පුදා ඉඳී. ඒක නිසා නොදකින්න එක හොඳයි. මොකද තමෙන් රහත් වෙන්න හදන්නේ. ඌ සද්ද ඕකයි කොයි සාසනෙත් තියෙන සද්ධාවට යන කන්නරකක් නැහැ. හැබැයි ඒක ගන්න ගැම්මට මොකද්ද ගන්නව කියලා සංවේගීට ගන්න සංවේගීට ඇනිවල මේ කාලේ පුළුවන් බුදුහාමුදුර කියලා දෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා නම් මේ ශාසනය කවදාකවත් රහතන් වහන්සේලා හිස්සෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකේ තියෙනවද ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට සිරිපදට යන්න කියලා තියෙනවද? නැහැ. සූඳහම නොවයි කියලා තියෙනවද? නැහැ. අකාලේ වඩින කතාවල් තියෙනවද? දැන් බයිලා එපා. බුදුන්සේ මේ ලස්සනට ආර්ය අෂ්ටාංග මාර්ගය දේශනා කරගෙන සම්මා දිට්ඨිය පිටව ගන්න. සම්මා දිට්ඨිය සත්‍ය නම් සම්මා සංකල්ප සත්‍යයි. ඒ සම්මා දිට්ඨිය කියලා කියන්නේ අනුන්ගේ රහත් කතාව බුදුහමරුත් එක්ක නෑ. දැන් කියන්නේ මම දැන් මෙතන. කෙරෙනවා නම් මම දැන් මෙතන නැත්තම් නෑ. මේන් පිට රහතන් වහන්සේ නමක් ඉන්නවා කියනෝ නම් ආත්මවාදයක් කතා කරන්නේ. තව කෙනෙක් ඉන්නවා එයා රහත්. මොකද මෙහෙම එකක් නෑ. ඔබ ඒක තේරුම් ගනින් මේකේ තියෙන අනාත්මයක් කියලා තේරුම් ගත්ත දවසේ ඉතින් තව ටික කාලයක් කොහොම කරන්න යනකොට ඕක ටිකක් ඇරලා යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විජිත මංගගේ බණසේ කාස්ත්‍ය කරන්න ගත්තාම මොන විදියෙන්ද බේරන්නේ?
ප්‍රශ්නේ ඇත්තටම දැන් මේ ආරණ්‍යයකට එන ගොඩක් මේ භාවනානුයෝගීන් උත්සාහ කරන් විතරම අර ඒ සක්මන් භාවනාවේ හා පරියංග භාවනාවේ දෙන්නේ. දැන් ඔය ව්‍යාකාරී භාවනාව කියන එකේදී මිනිස්සු බොහෝ දෙනෙක් ක්‍රියාකාරී භාවනාවේ පස්ස ගන්නවා අර ටිකක් බරපතල වැඩක් දැන් වැසිකිලියක් හොදන්න වගේ දේවල් ටිකක් ඒක පස්ස ගන්න ගතියක් තියෙනවා. ඇත්තටම මගේ නම් විශ්වාසය තියෙනවා මේ ධර්මයේ පිහිටන්නේ ධර්මයේ ජීවමානයි ධර්මයේ පිහිටන්නේ අර වගේ කටයුතු වල යෙදිලා අර ඒ ටික සම්පූර්ණ කරාට පස්සේ කියන්නේ දා මේක මේ වැසිකිලිය හොදනවා කියන්නේ ඇත්තටම මේ ධර්මයට කරන උපහාරයක් ගෞරවයක්. ඒ ස්පිරිසුල පුළුවන් තරම් පිරිසිදු කළා නැත්නම් අර සක්මන් මළුව විතරක් අතු ගාලා හරියන්නේ නැහැ. හැමතැනම ඒ පිරිසිදු කරලා ඒවා තියාගන්න එක ඉතා වැදගත්. ඒක තමන්ගේ භාවනාව දියුණුවට ආධාර උපකාර වෙනවා නැද්ද කියන එක අමුරුනේ පුද්දක්.
ඒක ඇත්තටම ඉතාම වටිනා සාර ධර්ම පද්‍යයක් තියෙන නමුත් කවදාකවත් අනුන්ගෙන් ඒක අපේක්ෂා කරන්න එපා. තමන්ට තේරෙනවා ඒ හිතා ගන්න ගොඩාක් පින් මෝරලා තියෙන. තමන්ට ඕන තරම් මේ පින කරගතයි. හැබැයි මෙයත් ඒක කරන්න ඕනේ. මෙයත් ඒක කරන්න ගිය ගමන් දේශපාලන. දැන් තමන්ට තේරෙනවානේ දැන් ගඳ කිලිය හොදන්න කට්ටිය හිරේට වැසි කිලිය හොදන්න කට්ටිය නෑනේ. ඉතින් ගඳ කිලිය හොදන්න කට්ටිය කරන ඔය කැමති ගඳ කිලිය හොදන්න හොදන්න. නම යන වැසි කිලිය හොදන්න. ඒක දෙකම වෙනවනේ. දැන් ගඳ කිලිය හොදන්න කට්ටිය කිව්වොත් ඕක සෞත් වැඩේ මට තේරෙනවා වැසි කිලිය හොදපන් කියලා ඒ මනසත් තරහ වෙනවා. අන්ති ඔයාට හිත ආදාන පුළුවන් නම් වැසි කිලිය හොදන්න මට මන් දැකලා තියෙන ඒකට නිතරංග ජයක් මගේ වචනේ. අපි දන්නවනේ කොයි තැනින්ද පින් කරගන්න පුළුවන් කියලා පින් කරගන්න පුළුවන් මුදුන් අවරෙන් කන්න යන කට්ටිය ඉන්නවනේ කටිට කන්න දෙන්නේ. මේ මුල් අවරෙන් කන්න ඕන කට්ටියක් ඉන්නවනේ. අවු කට්ටිය මුල් අවරෙන් කන්න. අපිට කොයි අවරෙන් කෑවත් එකයි. එතකොට අපිට තියෙනවා ඊ ගාවට කරන්න තියෙන වැඩේ කවුරුත් නැහැනේ. සතුටෙන් ඉහිලා කරන්න විරුද්ධ පක්ෂයක් නැහැ ජයග්‍රහණ. ඒකට අපේ ලොකු සාහනංශ කිව්වේ Tamange mimmen anummanindepa. ඔක්කොම මේ දැනුම නැහැ. ඒකට දැන් පුර රස දෙයට යනවා. ලස්සන දෙයට යනවා. ඒකම නැහැ. නරකක් නැහනේ. මේ කට්ටියට ඒක කරන්න ඇරලා ඊගාවට ඉතුරු වෙන වැඩේ අහු වෙනවනේ දැන් තමන්ට පුළුවන් කොයි එකුණත් කරන්න. අයියෝ ගොල්ලෝ කට්ටියකට කරන්න මම මේ කරනවා. මුළු සාසනෙම ලස්සන. අර ගොන්න කණ්ඩි නෑ ඕව ඔයපා මේක කරපන් කියන්නේ කිව්වොත් ඕ මම ඒක කරනවා කිව්වොත් එතෙන්ද තමයි දේශපාලනේ එන්නේ. ඒක නිසා මම දැකලා තියෙන්නේ මේ ලෝකේ තියෙන ඉතාමත්ම ගැඹුරු පිනට කිසිම තරඟයක් නැහැ. නිතරඟ ජයක් තියෙනවා. තරඟේ තියෙන්නේ මොකද්ද? රූප ප්‍රමාණයටයි සද්ද ප්‍රමාණයටයි ගෝත ප්‍රමාණයටයි ලෝක ප්‍රමාණයටයි ගෝත. ඊක දෙන්නේ ඒගොල්ලන්. ඒක ටික මන අපේනේ. කරන්න දීලා අර ඉතුරු වෙන ටිකට කියන්න යන්නත් එපා කාටවත්. අඟවන්න යන්නත් එපා. බොහෝම සතුටින් ගිහිලා ඊටික කෙරුවට පස්සේ මම ඔය තාපස කෙනෙක් එක්ක වැඩ කරා යා කිව්වා. මේකට හරියට මම සෙනඟ ගෙන්නනවා. මගේ එකම වැඩේ වැසිකිලි හොදන්නේ. මම හරීම සතුටින් කරනවා. අපි බුරුමේ ඉඳද්දි මේ වගේ ගොඩනැගිලි දෙක තුනක් තිබුණා 500ක් පැවිදි කරා. 500 පැවිදින අවුරුදු 8ක් 18ක් අතර සුමාන මාසෙයි තියන්නේ. ඉතින් මමයි අර ජර්මන් නාමදුරු අපි වැසිකිලි හොදන. කියන්නේ එක්කෙනෙක්වත් වැසිකිලි පාවිච්චි කරලා පුරුදු නැහැ. තීන නිකන් වල වැසිකිලිය හොඳව සිද්ධියක් වුණා. අපි මේ පිටරටයට තිබුණ මේක මේ වගේ ඉතින් එහා පැත්තේ වැසිකිලි තියෙනවා. උඩි හාමුදුරු කෙනෙක් වැසිකිලි පිටපස්සේ ඉඳන් සොක්‍රටිස් ඔගේ මෙහෙම බලන කල්පනාවක ඉන්නපත් යන්න හදනකොට මම දැක්ක වස කල්පනාවක ඉන්නපත් පිටින්නේ 45 මිනිටක් තියෙනවා මම බුරුම් භාෂාවෙන් ගිලව පොඩි ආඳු මොකද කියලා හර නාමයක මොනවක් කියන්නේ ඒ පැදුරුයි සිවුරු ටිකයි එහා පැත්තේ තියෙනවා මම බලනකොට ඒකේ බඩ ගිහිල්ලා චුරේ ගිහිල්ලා පැදුරත් එක්ක උතාන ඇවිල්ලා මේ වගේ සහලක 100 ගානක් ඉන්නවා පැදුරිලා ගන්න විතරයි ඉඩ තියෙන්නේ මූට අම්මත් නැහැ තාත්තත් නැහැ පොඩි කොල්ලා බඩ ගිහිල්ලා අරක පොදිය පිටින් උස්සගෙන ඇවිල්ලා තියාගෙන අර වැසිකිළිය ගාව ඉඳගෙන දැන් මේක මොනවත් කරගන්න බෑනේ සෙනඟට යන්නත් බෑ ඉතින් මං කරපු දේ මොකද්ද මම දගෙන තව එක්කෙනුරි කතා කරලා පොඩි හමතෝ පොඩ්ඩක් එහාට තට්ටු කරලා ගිහින් මං අරි ඔක්කොම හොදලා හරි ගැසලා වැලේ එල්ලලා වේලෙන් ඇරලා තියලා පොඩි ආම්රන්න දාන්නේ හරි ගැසලා දීලා මම බලා හිටියා මෝ තමන ගහලා යයිද ගණීද කියලා නෑ හොරෙන් ඇවිල්ලා අර ටික අරගෙන ගියා. ඒ වගේම තමයි එනවා හරියට විනාඩි 15ක් දෙනවා. ඒ විනාඩි 15 ඔක්කොම නාන්න ඕනේ. වතුර නෑ. වතුර ටිකයි දිනේ වතුර හරි අමාරුයි මේ අප්‍රේ කාලේ යන්නේ. ඉතින් අපි ඉන්න ඕනේ පොලිමේ. කෝප පහයි. එදි වතුර ඇඟට දා ගන්නකොට අලි පැටව වගේ මොන්ට මුදුම ආසාවක් තියෙනවා. වැසිකිලි වලට ගියාම කවුරුවක්වත් වලේ වැසි කෙරනවද, පෝච්චි වැසිකිලි කරනවද, පිට වැසිකිලි කරනවද කියලා ගාණක් නැහැ. හරියට මේ පැයක් තියෙනවා. මේ පැය ඇවිල්ලා වැසිකිලි කරලා යන්න ඕනේ. සීමිත ගාණක් තියෙන්නේ. ඉතින් අපිව සුද්ධ කරනකොට මට හිතුණා මේක අසීමිත කුසලයක්. ඉතින් ඔක්කොටම කරන්න බෑ. මේක හොඳට මතක තියාගන්න ඉන්න සමහරුන්ට ඒ වැඩි කරන්න බෑ වමන යනවා ඒගොල්ලන් ක්ලාන්ත හැදෙන කරන්න බෑ ඉතින් මිනිස්සුන්ට පටවල වැඩක් අපි අපච්චිට අපස්ථාන කරන වෙලාවේදී බිට් සෝස් දෙකක් ආවා පොල් කඩු දෙකක් විතර ඇති මේ වගේ තැනක ඉඳලා වැසිකිලි කරන්න කියලා ඉඳ ගන්නකොට මේ දෙකෙන් සැරවැක්කෙනවා දැක්කෙනවා යටට තියන්න ඕනේ අලු පොල් අලු අලු දාපු කොළපතක්. ඇසිකිලිටත් ඇඳිකිල දාලා ගන්න ඕනේ අපච්චිම ගන්න කොකෝවැට වගේ වේලිලා. පිළිකාව. ඉතින් ඒක ලියලා නාවලා ගෙනල්ලා තිබ්බට පස්සේ මම අම්මට කියනවා ගිහිල්ලා. අර අපච්චිගේ තුවාලේ හොතපුවම මේ අතිම බඩ බට්ටියක් ගන්න ඕනේ කියලා. අම්මා වනිනන් දෙකින් විතර පෙරේතයන් මොනවද මේ කතා කරන්නේ කියලා. මට කවදාකවත් අපිරියාවක් එන්නේ යත ගාල ඔක්කොම කරලා අසුචිත්තස් කළ ගිගමන් කියනවා අතෝත ගන්නසො බට්ටියක් ගන්න ඕනේ මේ වෙලාවෙම කියලා. ඒක මගේ හැටි. ඒක මම මෙයාගෙන් බලාපොරොත්තු වෙනවා ඒක මනුස්සකමක් නෑ. එයාගෙන් අනුවා මොනවද කරන්න කැමති? ආ ඔය ආදී කරන්න මට පුළුවන් දේ මම කරා. ඒ නිසා ඒක කරන මනුස්සයා තේරුම් ගන්න ඕනේ මේක මගේ පැද්දෙන් බලන පින මේරුවට පස්සේ තමයි මේ පින තේරෙන්නේ. පින නැති කෙනාට ඒක පටවන්න යන්න නඩකයි සමුච්චයක් ඉන්නකොට අපි කැමැති කැමැති කටියද ගන්න වෙන. ඉතුරුනේ වැඩ ටික තියෙනවානේ. තමන් ගිහිල්ලා කරන ගියාම ඒ මනුස්සයාට දසපාරමිතාම පිරෙනවා. අර ඉතුරුනේ වැඩ ටික කරපුවා. මේකෙත් මම ආපු දවසල හිටියා ස්වාමීන් වහන්සේ නමක්. හොඳට බලාගෙන ගිහිල්ලා රෑ 10න් පස්සේ ඇවිල්ලා වැඩ ටික කරලා යනවා. කාටවත් කියන්නේ නැහැ කවුද කිරුවේ කියලා. මගේ ටැප් එකක් හැදුනා මම සාමාන්‍ය කාලේ වලක්කපන්න කියලා. මගේ ආහඳුන කියලා කිව්වා සාන්තුල. ආ ගණන් ගන්න එපා වතුර ඕනේ තරම් තියෙනවනේ. මොකද කෙරුවේ කියලා මං කිව්වා තවරුපටියක් කොදලා තිබ්බයි කියලා. මං කිව්වා යුනයිටඩ් ගාමනා සීඩෝර කාලට වෙනවනේ කියලා නෑ. ඉතින් ගණන් නෑ වතුර තියෙනවනේ. බහුවෙන්ද උදේ බලන්නට ආදලා. කවුරු හැදුවද මොනවා කෙරුවද? එතන තමයි මේ ශාසනික ලස්සන. එහෙම නැත්නම් මේ පිනේ තියෙන බරු ගරුසරුකම තේරෙන්නේ මේ වශයෙන් කරන තාලේ. අංගවන්න එපා කාටවත්. අංගේ වුවොත් පින බාල වෙනවයි කියලා විතරක් හඳුනන්නේ. දැන් ඔය දන් දීලා අඳහැර බලන්නේ. බෝඩ් ගහන්නේ. කමන්නේ නිකන් ඉන්නවට වැඩිය බෝඩ් ගහලා කමන්නේ දන් දෙන එක හොඳයි. නෑ දන් දීලා බෝඩ් නොගහ ඉන්නේ කොයිට වැඩිය හොඳයි. ඒක දමන් කරන්න කරන්න දින උහෙලම දෙය කරන්න කාට ඇඟෙන්නවත් තියන්න එපා. අර නත්තල් බප්ප ඇවිල්ලා රැයට මේසෙකට දාලා යනවයි කියලා කතාවක් තියෙන්නේ. එච්චරයි. ඒ නිසා සාසනික වැඩ කරන්න ගියාම කිසි කෙනෙකුට තමන්ගේ මට්ටමේ මනින්නවත් එපා. ඒ වගේම මෙයා මේ දේ කළ යුතුයි කියලා කියන අධිකාරී ශක්තියක් මේ ලෝකේ කිසිම කෙනෙකුට බුදුහමර දීලා නැහැ. අපිට කියන්නේ දෙන්නේ ඔයත් සාසනික වැඩ කරන්න, ඔයත් සාසනික වැඩ කරන්න, සාසනික දිනව කරගන්න පුළුවන් හරිය කරගන්න. ඒ නිසා අර වගේ වචන කතා කරන්නවත් එපා. හැබැයි කතා කරන්නේ නැත නෙමෙයි හම්බෙච්ච එක මම තමන්ට කරන්න පුළුවන් හරිය කරගන්න එක කියන්නේ. එතකොට එහෙම මිනිසයාට මේ මට කියන්න පුළුවන් ලෝකේ කිසිම තැනක පිටගයක් කියලා හිතෙන්නේ නැහැ. ඕන තැනකට යන්න කොහෙ ගියත් පිටගයක් කියලා හිතෙන්නේ. ගිය තැනක තේරෙන්නේ ඔක්කොම මගේ තමන්ගේ නෑදෑ අතට ගියා වගේ. දන්නා තැනකට ගියාම તો කොහෙ ගියත් එක කුණ. කුණ පැත්තෙන් බලනකොට හැම තැනම එක කුණ. තමයි දැනගන්න එතනින් පටන් අරගන්න ඕන නිතරම ජයත් තියෙන්නේ. ගිය ඕන තැනක මේ සුපතිත්ත්‍ය බව හම්බ වෙනවා. ගියේ තරම තහවුරු හම් වෙනවා. මොකද ඕනෙම පහත් වැඩක් කරන්න බුණ පහත් නෑ ඒවා. ඒවා බොහෝම මනුස්සකමක් තියෙනවා. බොහෝම මේ බරසාරකමක් තියෙන දේවල්. හැබැයි මේ කුලියට වක්වත් ලාභෙට නෙමෙයි සාසනෙ. මේක මේ උපාධිය ගන්න තියාගමු අපි එතකොට හරි. වැඩිමුර 21 කියලා කරන්න ඕන ඌ කරන වැඩේ කාටවක් කරන්නේ නැහැ. ඔය රජකම් ඕන කෙනෙකුට කරතයි. ඒර මේ ડોක්ටර් ෆෙනෑන්ඩෝ ගිහිලා තායිලන්තේ ටෝක් එකක් දීලා තියෙනවා. ඒකට අහලා තියෙනවා එලි කෙනෙක් දොරක් දරපන්න. තව කෙනෙක් රිදියෝදනා කියලා සද්දය ඇහෙන්නේ එතනද මෙතනද කියලා. ඉතින් හිටපු ඉසාරේ බර කට්ටිය කියලා තුන් සද්දය ඇහෙන්නේ දර පලන තැන කියලා. දවත්තේ ඉන්න කට්ටිය වලගොල්ලෝ සද්ද ඇහෙනේ එයා කියලා ඒ රෙදි හොදන තැන තමයි සද්ද ඇහෙන්නේ කියලා. ඉතින් එතකොටම අර වැස්කිලි හොදන මිනිස්සේ ඇතුළු නාලු ඒ ශාලා ඊට පස්සේ ඔළු පොඩ්ඩක් නතර කරලා පරිවර්තන කළු මෙහාට පරිවර්තනය කළා කියන්නේ කවුරු හරි රෙදි හොදනවා කවුරු හරි දාර බලනවා ඒතකොට සද්ද ඇහෙන්නේ කොතන රෙදි මිනිස්සු කයියෝ සද්ද ඇහෙන්නේ කනේනේ කියලා. ඊට පස්සේ ගවලුන් තමුසෙට විතරයි යෝ තේරෙන්නේ මේ ඉස්සරහ ඉන්න මිනිස්සු ටයි කෝඩ් ගහගෙන හිටියට මෙලෝ යකෝට මොනවක්වත් තේරෙන්නේ නැහැ කියලා කියනවා මං කිරිය හරීම කැත වැඩක් ඒකේ නම්බුකාර මිනිස්සු ටික ඔක්කොම ඉස්සරහ ඉන්න ඒකේ කොටක්වත් තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ අර මේ අර මිනිස්සු ටක් ගාලා එතකොට කිව්වලු අයියෝ කවදද ඇහෙන්නේ මෙතන කියලා ඒ ඔය ඔය මේ මේ මෑතක දිලිපු කතාවක් කියවන්න මං දෙන්නම් පොත මට කියනවත් දන්නේ ඉදි කියලා තියෙනවා මේ මෑතක දිකරපු න්‍යිරෝ සයන්ටිස්ට් සයන්ටිස්ට් වල කියන අන්තිම ඉහළම මට්ටමේ ජවනිකා තුනක් පෙන්නනවා මානව ඉතිහාසයේ අවුරුදු 6000 ෆොටෝ තුනකින් පෙන්නනවා හිතින්ම අවගත්ත ෆොටෝ තුනක් පළවෙනි ෆොටෝ එකේ ඉන්නේ සොක්‍රටිස් සහ 16ක් ග්‍රීසියේ සොක්‍රටිස් සහ 16ක් 16යි කියලා කියන්නේ මනුෂ්‍යකමේ භාගයක් තියෙන එක. ඌට ආත්මයක් නැහැ නේ. ස්වාමීන් වහන්සේ පුළුවන් මරන්න. ස්වාමීන් පුළුවන් වෙන කෙනෙකුට විකුණන්න. ඌට නැහැ අයිතිවාසිකම පැනලා ගියොත් මරන්න පුළුවන්. දැන් සොක්‍රටිස් කියලා කියන්නේ මුළු ලෝකෙම ඉන්නේ උසස්ම කෙනා. මේ දෙනගේ සත්ත පහක වෙනසක් නැහැ කියලා දැන් ඔප්පු කරනවා. සොක්‍රටිස්ගේ හෝ 16ගේ තියෙනවනම් වෙනස 0.02යි තියෙන්නේ කියලා. ඒ වුණාට සොක්‍රටිස් සලකන හැටි 16 සලකන හැටි බලන අපි කොච්චර පාහරද කියලා බලන්න. කොච්චර පාහරද කියලා බලන්න මනුෂ්‍යකමවත් නැහැ අපි ගා. අද අද මේ RNA DNA ඇනලයිස් කරලා පෙන්නනවා මිනිස්යෝ දෙන්නේ අතර තියෙන වෙනස 0.02යි කියලා. ඒ වුණාට අපි මූ පිරිමියා, මූ ගෑණි, මූ සියන්නිකායේ, මූ අරකේ මේකේ උසස් කුලයේ අනම්මන කියලා මරා ගන්නවනේ. ඒ මොකද අපි මේ මනුෂ්‍යකම නැහැ. මනුෂ්‍යකම උඩ තියෙන ඔක්කොම ගණන් අරගෙන අන්තිමට මනුෂ්‍යකම නෑ බුදුරජාණන් වහන්සේ කියන ඉතාම ශ්‍රේෂ්ඨකම තමයි සෝපාක ආවත් හෙලිවැල්ලේ පටාචාරාව ආවත් විසාකාව ආවත් සුද්ධෝදන රජුරු ආවත් මනුෂ්‍යකම තමයි දැක්කේ එතෙන්නේ අනකම්ම යන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසයනේ අදත් අදත් අපිට පුළුවන් අපිට මේ මනුෂ්‍යකමට යන්න පුළුවන් එදා ගිය දාසේ බුදු වෙන මේ විලා තියෙන මේ භාවනා කරන මිනිසුන්ට අන් ඇවිල්ලා මනුෂ්‍යකම නෑ විචිත තේරෙන්නේ නැහැ මේ අනික් මිනිස්සු පව් කරනවා. ඉතින් මොකෝ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මිනිස්සුනේ වගේ පව් කරන්නේ. Taman සීල් දක්කයි කියලා. අද මිනිස්සුගේ ඇඟට හේතු කරන දෙයක් නැහැ නේ. නිසා භාවනා කරන්න නිහතමානී වෙන්න ඕන. භාවනා කරන්න අනුන්ට සමාව දෙන්න ඕන. සමාධිය දහිතන්න ඕනේ. මේගොල්ලන්ගේ අනුකම්පාව සමා නැත්තම් බණ භාවනාවක් කරන්න බෑ. තේරුමක් නැහැ. අර මන්ට කිව්වාගේ මේ පල්ලෙහම වැඩේ කරන්න බැරි නම් භාවනාවක් නැහැ. එදින්දා ක්‍රියාකාරී ජීවිතේ සතිය පවත්වන්න බැත්තේ බලතන්න බැන්න මොකටද යෝ සතිය ඇති වෙන්නේ. ඉතින් නැමෙ බුදුරජාණන් වහන්සේම අදුතක් හිරුවක් කළ නැහැ. උන්වහන්සේ හැම වෙලාවෙදීම ඉඳගෙන හිටියා සක්මන් කරත් මේ තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගිත මිත්තෝ ඒතං සතින් අදිට්ඨිය බ්‍රහ්මමේතං විහාරං ඉදමාව. ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඇවිද්දත් නිදාගත්තත් තදවල නිින්දෙන් සිටිය හැම වෙලාවෙම සතිය අදිෂ්ඨාන කරනවා ඌ බ්‍රහ්මෙක් වගේ තමයි කියලා තියෙනවා. බ්‍රහ්ම විහාරේ දීර්ඝ අපියරේ ඉගෙන ගන්න කාලේ පටන් ගන්නකොට භාවනා මධ්‍යස්ථානෙ ගෙනවල සද්ද කරන්නේ නැත්නම් කාර්ක පුරුදු කරන එකට කමක් නැහැ නේ ආධුනිකයනේ ඊට පස්සේ ගෙන ටිකක් සක්මන් කරන ගමන් මේක පුරුදු කරලා හිමීට ඉදිරියට ජීවිතේ වැඩවලට ගෙනිලා භාවනා මධ්‍යස්ථානෙන් පිට ගියත් ගෙදර ගියත් තමන්ගේ එකලස තමන්ගේ විවේකය තමන්ගේ මේ හුදකලා බව ওই කාර්ය බහුල ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙච්ච දවස් තමයි බුදුහමරෝ කවුද කියලා තේරෙන්නේ එහෙම එහෙම පුළුවන් වුණාට ආධුනිකයා ඒ ගන්න ප්‍රයත්නේ පහත් කළ සලකන්න නරකයි. හැබැයි හැමදාම ආධුනිකත්වයේ ඉන්නත් නරකයි. ඉහිල් ගිහිල්ලා අර හැම ක්‍රියාවකදීම එළඹ සිටි 100න් කටයුතු කරන්න පුළුවන් වෙනවනම් ඔය අවුරුදු 2600 එක තා තනි පල්සපත්තපත බොරුවා. එදා බුදුන් කාලේ හිටපු දේම අද කරන්න පුළුවන්. ඔය ධම්මදීව කරපු දේම අද කරන්න පුළුවන්. හැබැයි හැකි සංඥාවෙන් යන්නේ. මම කරනවා මට පුළුවන් කියලා. මොනක්වත් ඒ බාධා කරන්නේ ඒයි තව විනාඩි 5ක් තියෙනවා අපේ ධර්ම සාකච්ඡාව. ඊට පස්සේ අපි හතරට නැවත රැස් වෙනවා පරියන්කයක් සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.